පූජනීය වන්දනීය අති පූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. අදත් අප මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. එහෙමනම් ප්‍රථම භාගයේ දී ඇත්තේ කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනට ඒ ආරම්භ කරන ලෙසට පූජනීය අති පූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. අපිට ලිඛිත ප්‍රශ්න තුනක් උපාලි මහත්මයාට ලැබිලා තියෙනවා. මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා ඒකමට සුද්ධ කරගන්න ලෙසට.
ලිඛිත චැට් එකට ප්‍රශ්න දෙකක් ඇවිල්ලා දෙනවා. ඒ කියන්නේ හතරක් තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ පස්සේ ඉදිරිපත් කරන්න සාදු සාදු සාදු. පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවසරයි. කමඨහන් වාර්තාව සක්මන් භාවනාව සීමා නැති හාත්පස පැතුරුණ බව අත්දැකීමෙන් සක්මන ආරම්භේ නිහඬ බවකි. ඇවිදීමක් අත්දැකි වරින් වර ඈත් වූ වඩාත් බොඳවීම ප්‍රකට සිතුවිලි මතුව නැවත නිහඬ බව අත්දැකි. ඇඳුමේ වාටි ස්පර්ශ වීම ප්‍රකට වේ. ඇවිදීමට නොව ඇඳුමේ ස්පර්ශය වෙත එක දිගට දැනුවත් වීම අත්දැකි. සක්මනේ වේගයේ අඩු වී සක්මන නවති. පර්යංක භාවනාව ආනාපානයේ මූලික කමඨහනයි. හුස්ම සංසිඳී ඇත. නිහඬ බවකි. ටිකෙන් බොඳ වෙන සිතුවිලි කීපයක් හා නිහඬ බවට යාම වරින් වර අත්දැකි. නිහඬ බව අත්දැකීම දිගට පවත්වා ගැනීමේ සියුම් කැමැත්තක් අද්දුටු හේයි. ඊට දැනුවත් වී වෙන දෙයට ඉඩ දුනි. පසුව නින්දක් නොවන ගලන යාම ස්වභාවයක් අත්දකි. එදිනෙදා සතිමත් බව බොඳවීම ප්‍රකට ඈත් වූ සිතුවිලි හා නිහඬ බව මිශ්‍ර වූ ස්වභාවයක් අත්දකි. වරක අපහැදිලිය එකවර වරින් වර එන සිතුවිලි වෙත ලංව බැලීමක් සිදුව සිතුවිලි බොඳවීම ඉක්මන් වී නිහඬ බව අත්දකි. සිතුවිලි ඇති නැති බවට කැමැත්තක් හෝ අකමැත්තක් සොයාගත නොහැකි. ස්වාමීන් වහන්ස පුහුණුව ඉදිරියට කරගෙන යාමට උපදෙස් දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේකෙම ඉඳලා තියෙන වචන ගත්තොත් එහෙම මේ කෙලවරක් නැති අවකාශයක් පේනවා, ගැලීමක් පේනවා. අපි මේකට තමයි මේ අනිච්ඡං කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකට මේ සීමා මායාවක් නැහැ. මුලක් මැදක්කක් නැව ගලණයක් තියෙනවා. ඉතින් ඒ ගලණේ මෙයා ලියලා තියෙන නිසා මම සන්තෝසයි. ඒකේ මේ ඒ ගලණය භාවනා කරන නොකරන සතිමත් වෙන නැති පරියංක සක්මන හැම තැනම තියෙනවා කියලා තේරුම් ගත්ත දවසේ යා නිවන් දැක්කයි කියලා කියනවා. දැනට සාමාන්‍යයෙන් ඉතින් භාවනාවක් කරනවා තමයි. හැබැයි ඊට වරින් වර තමයි ගලණේ පේන්නේ. වරින් වර තමයි නිදහස් බව පේන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒකෙන් තමයි අපි ආකල්පය හදාගන්නේ. එහෙම නැත්නම් අපි කියන්නේ මේ ඒකෙන් තමයි අපි සම්මා දිට්ඨිය හදාගන්නේ. ඊට පස්සේ සම්මා සංකප්ප හැදෙනවයි යනවා. මේ ගලණේ තියේදී මොන සැලසුම්ද? මේ ගලණේ තියේදී මොන මේ මූලාශ්‍ර මේ බේස් එකක්ද? මොකක්වත්ම නෑ. ඒ ගලණේට සූදානම් අපි ඒකට ඒ කියන්නේ අපි කියන්නේ ඒකට සන්තතිය කියලා. ඒ සන්තතිය අදහන කෙනා කිසි කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේත් නැහැ, කිසිම ප්‍රශ්නක් ඔළුවට ගන්නෙත් නැහැ. මොකද ඊගා මොනව වෙනවද දන්නේ නැහැ. මේ බොරු සැලසුම් මේ හදන්නේ. අපි හදන සැලසුමට මමෙක් ඉන්නවා, ගලණයට මමෙක් නැහැ. ඉතින් ඒක අනන්තයි. ඒක මේ මම මේ අතීතයේ ආයෙනෝ ජීන් පෝල් සාත්‍රගේ ෆිලොසොෆි පොතේ තියෙනවා. නීච්චේ ෂෝපන්හාවෙකෙත් තියෙනවා. එහෙම නැත්නම් මේ මේ ශංකරාචාර්යගේ නිර්වාණ ශතකයේ තියෙනවා, ඥානানন্দ සාංශගේ නිවන නිවීමෙත් තියෙනවා, බුද්ධදාස හාමුදුරන්ගේ අනාත්ම පොතෙත් තියෙනවා, බයිබලෙත් තියෙනවා, කුරානෙත් තියෙනවා. එහෙම නැත්නම් මේ හැම ආගමකම තියෙන ඕක අපි හොඳටම දන්නේ. ඕක ප්‍රතික්ෂේප කරන්න තමයි මේ ජීවිතය කියන්නේ. ඕක ප්‍රතික්ෂේප කරන්න තමයි සමාජශීලී ජීවිතය කියන්නේ. ඕක ප්‍රතික්ෂේප කිරීම තමයි කල්චර් එක කියන්නේ. ඉතින් ඔය කුණු හර්පෙත් එක්ක ඉන්නවනම් අර මේ ගලණයට බාධා වෙනවා. ඒ ගලණයට එහෙම බාධා නොවි පිළිගන්න යන්නත් එපා. ප්‍රතික්ෂේප කරන්නත් එපා. දැන් මම මේක දැකලා තියෙනවා. බොහෝ නදකපු කටි අතර මම දැකපු කෙනෙක්. අන්න ඒකට අනුග්‍රහ වෙන විදිහට ජීවත් වෙන එක තමයි අවසාන ප්‍රශ්නට උත්තරේ. ඉතින් කරන්න බැරි අපි වටේ ඉන්න කට්ටිය අපිව හිර කරන්න හදන කුරුසෙ දිලා එන ගහන්න හදනවනේ ඒගොල්ලන්ට ඕනේ අපිව අහවලා බවටපත් කරන්න අසබලා එහෙම නැත්නම් ඒ තන ඇත්තා තනත්තෙක් බවටපත් කරනන්නේ අර තන ඇත්ති තනත්ති අපිට කියන්නේ තනකුත් නැහැ මිනිහකුත් නැහැ තියෙනවා ගලණයක් තියෙනවා කෙලවරක් නැති එකක් ඕකේ කෙලවරක් වෙන එක තමයි අපි ඉතින් මේ කිලෝරක් නැතුව මේ ශිෂ්ටාචාරය කියලා සදාචාරය කියලා ආර්ථිකය කියලා හද ඔය නීති දාගෙන හදන්නේ. එහෙව් ලෝකෙ තමන් ඉන්න බවත් කාටවත් ඒකට බලපෑම් කරන්නත් එපා. නවත් මේකේ තියෙන්නේ ෆ්ලක්ස් එකක්. අපි කියන්නේ ගොජයක්. ඒ ගොජේර කියන නන්දක තමයි ඒකේ සීමාවක් නැහැ. ඒකේ මේ අනන්තයි. ඒ වගේම හරිම රිලැක්ස්ඩ්. හැබැයි රිලැක්ස් වෙන්නේ මේ ජීවිතේම නිවන් දකින්න කෙනා. අනිත් කරාට මේක හරිම අනිශ්චිත භාවයක්. ඒකට මේ මම මේ ටිකේ මේ ඇමරිකාට ගිය වෙලාවේදී හම්බුණාට වර්ණ පොත් කඩයක්. ඒකෙන් මම ගෙනාවා මේ ජීන් පෝල් සාත්‍රේ අන්නේ පොතේ එයා පාවිච්චි කරනවා මේ මොකද්ද මේ ඇති වෙන ඒ බයට මේ ආත්ම නිවන් දකින්න නැති කෙනට ඇති වෙන දේ ටික කියන්නේ ඇන්ග්විෂ් කියලා. ඒ ඇන්ග්විෂ් කියන එක හරියට විස්තර කරනවා යා. මිනිස්සු මේ ඇන්ග්විෂ් නිසා තමයි ගෙවල් හදාගන්නේ, රක්ෂණ සාතික් ගන්නේ, කසාද බඳින්නේ, රස්සාවක් හොයන්නේ. මේ මම දැන් මෙතන කියන එක විශ්වාස නැති නිසා. මම දැන් මෙතන කියන කෝයි කියන සම්පූර්ණ අනන්තය දක්වාම යනවා. ඒ නිසා ඒකට දැන් පොට බෑදිලා තිනවා. අන්න ඒකට ගැළපෙන තාලෙට මේක මේ ජීවන රටාව බඩ රස්සාව සකස් කර ගන්න පුළුවන් නම් හොඳම දේ තමයි කාටවත් නොකිය කරන එක. මේක රහතක් නෑ මේකේ. ඒකට අනික් මිනිස්සු ඇසුරු කළොත් අපිට කුරුසෙර තියලා එන ගහන තමයි හදන්නේ. ඉතින් ඒ මිනිස්සු එන ගහගත්තා ඒක ප්‍රශ්න නෑ. නමුත් තමන් ඔබ දැනගන්න ඕනේ ඒවට තමන් මේ වටිනා හොයාගත්ත මේ උත්තම භාවනා දැකීම පාවා දෙන්න එපා. බුදුහාමරෝ 100%ක්ම අපිට සාක්කි. ඒ නිසා බුදුහාමරොත් එක්ක රහස් කීසුමක් ගහන්න. ඕන කෙනෙක් කරන ඕන දෙයකට හා කියන්න බය වෙන්න එපා. ඔය එක 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 බයියෙක්වත් දැනගෙන කරනවා නෙවෙයි. ඉතින් අපි කියන ඔව් 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 කියලා කරනවා. හැබැයි අපිට ඕන දේ අපි කරනවා. මොකද අපි ඉන්නේ අර ගලණයත් එක්ක. ඒක නිසා සම්මා ආජීවය සකස් කරගන්න ඔය ක්‍රමෙම යන ගමන් මේ ගලන එකයි අපි මේ ඉන්නේ නැතුව මේ ගලන මේ ගඟේ පිටුරු ගහක්වත් නැහැ අපිට එල්ලෙන්න. අන්නේ බව දැනගෙන හැම මොහොතෙම සූදානම් සරණින් ඉන්න කියලා කියන්න බලන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අවසරයි. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. ටයිල් පොළවේ කෙලවරක සිට දෙපයට සීතල අරමුණු කර සක්මන ආරම්භ කළෙමි. ටිකකින් සීතල ගතිය නො මුළු ශරීරයේම අරමුණු විය. ටිකකින් සක්මන નિરાයාසයෙන් සිදුවිය. අරමුණක් නොදැනුනි. හිතට යම් සිතුවිල්ලක් පැමිණියේද එය එනවා මෙන්ම යනවාද පෙනුනි. අවට ඇතිදී පෙනුනද ඒවා අරමුණු නොඋනි. හොඳින් ඒ දෙස බලා සිටියොත් පමණක් එහි විස්තර පෙනුනි. විනාඩි 45ක පමණ කාලයක් සක්මන සිදුවිය. පරයංක භාවනාව. පරයංකයට වාඩි වී හුස්ම අරමුණු කළද හුස්ම නොදැනුනි. කය අරමුණු විය. කයද ටිකෙන් ටික නොදැනී ගියේය. ඇති වූ හිස් බව ටික වේලාවක් තිබුණි. හඳුනාගත නොහැකි සංඥා පැහැදිලි නැති සිතුවිලිද වරින් වර පෙනුනි. සමහර අවස්ථාවල කිසිවක් වෙන්කර හඳුනාගත නොහැකි ස්වභාවයක් විය. සතියද ඇති නැති බවක් දැනුනි. පැයකට ආසන්න කාලයක් මෙලෙස ගත විය. මේ කාලේ පුරාවට මේ සියල්ල දෙස අවදියෙන් බලා සිටිය හැකි විය. සාමාන්‍ය ජීවිතයේ වැඩක යෙදෙන විට ඒ වැඩේට මැදිහත් නොවි ඒ වැඩේ දෙස ඔහේ බලා සිටීමට සිත කැමතිය. සිත පිට ගියද ඉක්මනින්ම සිටිය තැනට පැමිණේ. සිත කලබල වන ගතිය අඩුය, සැහැල්ලුය. ගෞරවනීය ස්වාමීන් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු.
ඒක තමයි ඉස්සලා ලිපියේ මුල් වචන ටික වල විස්තර කරලා තිබුණේ. ඉස්සලා ලිපියේ පළවෙනි වාක්‍ය ටික කියවන්න උපාලි. ළඟ තියෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒක. සක්මන් කමඨහන් වර්තාව, සක්මන් භාවනාව, සීමා නැති හාත්පස පැතිරුණු බව අත්දැකීමෙන් සක්මන ආරම්භී.
ප්‍රතිනේ සීමා නැති හාත්පස පැතිරුණු කියන වචන මගේ වනේ මේ කියවිච්ච වචනයක්. ඒ ටික තමයි ඔය දෙවෙනි ලිපියේ ඔය විස්තර කරන්න හදාන්නේ විවිධ වචන වලින්. තව ටිකක් කියවන්නකෝ.
සීමා නැති හාත්පස පැතිරුණු බව අත්දැකීමෙන් සක්මන ආරම්භී. නිහඬ බවකි ඇවිදීමක් අත්දකි. වරින් වර ඈත් වූ වඩාත් බොඳ වීම ප්‍රකට සිතුවිලි මතුව නැවත නිහඬ බව අත්දැක. ඇඳුමේ වාටි ස්පර්ශ වීම ප්‍රකට වේ. ඇවිදීමට නො ඇඳුමේ ස්පර්ශය වෙත එක දිගට දැනුවත් වීම අත්දකි. සක්මණේ වේගයේ අඩු වී සක්මණ නවති.
ඔය එතකොට මේ සක්මණේ වේගය කියන්නේ අනායාසයෙන් වෙන එකක්. සක්මණේ වේගය වැඩි වෙන එකත් අනායාසයෙන් වෙන එකක්. සක්මණ මේ ඉබේ සිද්ධ වෙනවා කියන එක අපි කියන්නේ අනායාසයෙන් ඇවිදින ඔරලෝසු බට් එක වගේ. අපි කියන්නේ ගෙඩිය පිටින් ඇවිදිනවා කියලා තමයි නිසරණවන්නේ කියන්නේ. ඉතින් අන්න ඒ වගේ දේ තමයි ඔය හැම කෙනාම හැම රචනිකම ලියන්න හදාන්නේ. හැබැයි යාට එක එක වචන තියෙනවා. ඒක තමයි මගේ විනෝදාංශය. මම ඔය හැම කෙනාම ලියන දේවල් වලට එක එකනා පාවිච්චි කරන වචන බලනවා. ඒකෙන් එයාගේ පසුබිම සහ එයාගේ හැදියාව පේනවා. එහෙම නැතු වචන වලක් පුද්ගලයාගේ තත්ති වැඩක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක තමයි ඒකේ හොඳම ටික. ඉතින් මම ඒක ඔක්කොම කියවලා ආයසරය සූත්‍රයක් කියනවා. ඒ සූත්‍රයක් කියවනකොට මට තේරෙනවා මේක බුදුරජාණන් වහන්සේ කිව්වට අපේ ආචාර්යින් වහන්සේලාට අටුවාචාර්යින් වහන්සේලාට පොත් ලියන අයට තේරිලා නැහැ. හැබැයි කොහමද මේගොල්ලෝ අපි පැවිදි කරලා අපිට මහානකම දීලා පුරුදු කරලා කරපියව් කිව්වනේ. කරගෙන යනකොට තේරෙනවා අපිට මේගොල්ලන්ට වැඩිය බුදුහාමරට උඩින් ගිහිල්ලා වහන්න පුළුවන් දැනුමක් එනවා. ඉතින් ඒක තමයි අපි සාකච්ඡාවල්දී මතු කරගන්න හදන්නේ. ඒ මතු කරනකොට උඟ දෙනෙක් ඉන්නවා ආචාර්යවට උඩින් පයින්නවා එනසම් බුදුචාන් වහන්සේට අයිතිවාසිකම් කියනවා නැත්තම් බුදු උණයි කියලා කියන්න හදනවායි කියලා. ඉතින් ඒක හැම මේ ආගමික ග්‍රන්ථයකම තියෙනවා. මේ හිත ප්‍රභාස්වරයි ආයක අවුරුත් ඇවිල්ලා ඔක පලිප්පුවේ දාන්න ඕනකමක් නැහැ. ඒක නිසා ඒ බව එහෙම තියෙන බව දර්ශනය කරගෙන දැක්ම කරගෙන ජීවත් වෙන පිස්සොත් එක්ක ජීවත් වෙන බව තේරුම් ගන්න. මේ දේවල් ස්ථාවර කරන්න හදන රක්ෂණ සංස්ථාවත් එක්ක ජීවත් වෙන බව තේරුම් ගන්න. ඔය කුණු හර්පේ කවදාවත් හරියන්නේ නැහැ. හරියන්නේ මෙන්න මේ කියන අසීමිත පැතිරිච්ච සීමාවල් නැති බව. ඒක අපේ උප්පත්ති ජාතික ජන්ම දායාදයක්. ඒක පොඩි කාලේ අපි ළඟ හොඳටම තිබුණා. අපිට රස්සාවක් අම්බිලා ගෑණියක් කරන මේ කැන්ඩාඩ් ගිලා සිටිසන්ෂිප් එක හම්බ වෙනාට පස්සේ ගණ්ඩම දෙයක් නැහැ. අපි ඊට පස්සේ ඒක තහවුරු කරන්න හදනවා. මේ අර තම හදාගත්ත අට්ටාලේ හදාගත්ත කුරුළු කැදල්ල ලස්සනයි කියන දාද. හැබැයි ඕක ගහක් උඩ තියෙන්නේ පුතෝ. උණුගක් ආව වෙලාව කඩාන වැටෙනවා. හැබැයි පොළවේ ඉන්න මනුස්සය වැටෙන්නේ නැහැ. ඒ නිසා ඒ බව දැනගෙන ඒකට සුදුසු ජීවන රටාව ආකල්ප සම්පත්‍ය සකස් කිදුම තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන්නේ. ඉතින් මේ වගේ කෙනෙකුට ඒක කොහොමඩක්වත් වෙනවා යහන දෙයක් නැහැ. මම මේ කෑ ගහන්නේ දැනගෙන කරන්න පුළුවන් ඒකේ මොකද හේතුව අපි බුද්ධ ශාසනයගෙන ඉන්නේ. මගේ වැඩේම ওই පොත් කියවන එක. බුදුරජාණන්සේ මෙච්චර මේ කියලා තියෙන එක බුද්ධ ආගම තුල කොහෙවත්ක්ම නැහැනේ. බුද්ධ ආගම තුල තියෙන්නේ සිංහල බුද්ධ ආගම තහවුරු කරන්න. එහෙම නැත්නම් පැවැත්ම ගැන හිතනවා. මේකේ තියෙන්නේ නැවැත්මක්. කිරණ දේ අනායාසයෙන් වෙන්නේ. කිරණ දෙයක් තියෙනවා. හැබැයි මම යා නෙවෙයි. ආන්නේක තවදුරටත් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හිමයි ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න අවශ්‍යයි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. නිවසේ සාදා ඇති කුඩා සක්මන් මළුවේ වට කීපයක් වෙහි ඇවිද්දෙමි. අනතුරුව මම දැන් මෙතන යයි සිතා සක්මන ආරම්භ කළෙමි. පළමුව දකුණු පාදයේ උසවාගෙන ගොස් තිබීම පාදයේ ගෙන යන අතරතුර වම් පාදයේ බර එසවීම නැවත වම් පාදයේ ඔසවන සහ ගෙන යන අතරතුර දකුණු පාදයේ බර එසවීමත් යන ක්‍රියාවලිය දෙස මාරුවෙන් මාරුවට බලා සිටියෙමි. මද වේලාවකට පසුව උසුලන බර නැති වී ගොස් පාදයේ එසවීම ගෙන යාම සහ තැබීම යන ක්‍රියාවලිය දෙස සුවසේ බලා සිටියෙමි. මද වේලාවකට පසුව එක් පාදයක් ඔසවාගෙන යන අතරතුරේදී අනෙක් පාදයේ කිසිවක් නැති හිස් බවක් පමණක් ඇති බව දැනගනිමින් සක්මන් කළෙමි. මින් පසුව දුටුවේ පාදවල ධන හිසින් පහළ කොටස දුඹුරු පැහැයෙන් යුතු ඇටසැකිල්ලක් ඇවිදෙන රූපයකි. මේ දෙසද බලමින් සක්මන් කළෙමි. සක්මන ඔහේ සිදුවිය. මින් අනතුරුව දුටුවේ පාද ඔසවා ගැනීමට නොහැකිව වැලිමලුව අතුල්ලා අතුල්ලා යන රූපයකි. පාදය එසවීමට නොහැකිය යනවා නොව කෞද්දෝ යෑමකි. මේද විනාඩි 10ක් පමණ සිදුවිය. පසුව සක්මන ඉබේ නතර වුණි. ඒ දෙස බලා සිටියෙමි. දැන් මුළු කයම ගස් කඳක් සුලකට සෙලවෙන්නාක් මෙන් දෙපැත්තට පැද්දෙයි. දෙවරක් කරවල වී කලාන්ත ගතියක් මතුවද කලාන්ත වූයේ නැත. පැද්දීමද නතර වුණි. ගල් පිළිමයක් තැබුවාසේ හිටගත් රූපයකි. කිසිවක් කළ නොහැකිය. ඒ දෙසද සුවසේ බලා සිටියෙමි. පසුව නිවස ඇතුළට යන්න කියා සිතුවිල්ලක් මේ කයට ඔබ්බවා පිය නැගුවද කකුල් එසවිය නොහැක. බේබද්දුක ඇවිදින ලෙස නිවසට ගොඩවුවද ඇවිදින්නේ පෙර ලෙස අතුල් අතුල්ලා ය. පැයකට පමණ පසුව ඇවිදීම සෙමෙන් සෙමෙන් යථා තත්ත්වයට පත්තුනි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
යථා තත්ත්වය තමයි පිස්සුව කියන්නේ. ඉතින් අර තිබුණ දෙයට අපි බයයි. විපුලුවන් තරම් බලනවා යථා තත්ත්වයට ඇවිල්ලා මම එයා තහවුරු කරලා ගියේ තහවුරු කරලා උළුවස තියෙන උතුරටද දකුණටද පොළවේ පායේ තියෙන මමෙක් ඇතිකරන්න හදනවා. භාවනා කරනකොට මමෙක් නැති ඔහේ පැද්දෙන ඉබේ සිටින දේ වෙන්නේ එච්චර වෙලා යන්නේ නැහැ. ඉතින් ඒ වුණාට මිනිස්සුන්ට ඒක එපා වෙලා තියෙනවද කියනවා කොච්චර. ඒකට අපි කියන්නේ මේ විකෘතියක් කියලා. මේකට අපි කියන්නේ යථාර්ථය කියලා. දැන් යථා තත්ත්වය කියලා. මම නෙවෙයි යථා තත්ත්වය කියලා තිබුණ ඔය ලියුමේ තිබුණේ. ඉතින් ඕකට තමයි කියන්නේ අවිද්‍යාව කියලා. ඒකට තියෙන තණ්හාවට තමයි කියන්නේ තණ්හාව කියලා. ඔය දෙන්න තමයි අම්මයි තාත්තයි වෙන්නේ. අර 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 මොනවාක්වත් කරගන්න බැරි ඩෝප් වෙලා ඉතින වගේ දකින්නකොට ඩෝප් වෙච්ච මිනිස්සු උඩ බනින්න බෑනේ අපිට. ඌ ඩෝප් වෙලා තියෙන්නේ අරක්කොලටනේ. ඒ අපි ඩෝප් වෙලා තියෙන්නේ මාන්නෙටනේ. ඉතින් ඒක නැති කරනවා කියන එක ලේසි නැති නිසායි බුදුචාන්නාංශයට 84000ක් ධර්මස්කන්ධය දේශනා කරන්න වුණා. අවුරුදු 45ක් මේ පොළොව උඩ ඉඳගෙන කියන්න සිද්ධ වුණා. මේ ඉතින් ඔය සෙල්ලන්නේ ඒ ඔය අවිද්‍යාව කියන එක ඒ තරම් ගැඹුරුයි අපි විස්තර කරන්න හැදුවට. හැබැයි ඒක අමාරු නෑ කරන එකනට පේනවනේ. අර මේක හරි කියනවා අරක හරි කියන එක නිසා අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ යේ තාරං නාති ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර. සාරේ අසාරේ විදියට අරගෙන ඇත්ත බොරුව විදියට අරගෙන බොරු ඇත්ත විදියට අරගෙන අසාරේ සාරේ වශයෙන් අරගෙන කවදාකවත් එයාට සාරේ අද්දකින්න හම් වෙන්නේ නැහැ. මිච්ඡා සංකල්ප අපි මේ කහපා දෙන්න හදන අපේ තියෙන තකතිරුකම් මාන්නක්කාරකම් ඔලොමල කන්දියා බලනකොට මේක ඇසුරු නොකර ඉන්න එක ලාභයි මොනම කෙනෙක්වත්. මොකද හැම කෙනාම එයා අල්ලගත්ත දේ තහවුරු කරන්න හදනවා. මමත් කරන්නේ මාව තහවුරු කරගන්න හදනවා. ඉතින් ඔයගොල්ලෝ කමටහන් සුද්ධ කරනකොටත් මම එයා තහවුරු වෙනවා මගේ. නමුත් මම බලනවා පුළුවන් තරම් අතේ දුරින් තියාගෙන ඔයගොල්ලන්ගේ ওই තහවුරුවේ මට ඇති වැඩක් නැහැ. උඹ ධම්ම ජීව උඹ පරිසං වියා උඹ පැවිද්දෙක් උඹ පැවිදිනේ ඔය කාගවත් කමටහන් සුද්ධ කරන්න නෙවෙයි. වෙනමනම් වෙච්චාවයි. නමුත් උනේ නැහැයි කියලා කනගාටුවක් නැහැ. මොකද එතකොට මම තහවුරු කඩලා යනවනේ. මම නිකන් අසංවිධිත චර්යාවක් වෙනවනේ. ආන්න ඒක තමයි හරිම කැමති. ඒක තමයි කියන්නේ අපිලිවල කියලා. ඒක තමයි අක්‍රමිකතාවය කියලා කියන්නේ. ඒක තමයි කියන්නේ නානාභාවය කියලා. ඒක තමයි කියන්නේ වැටකොටු බැමි නැති මුරකාවල් නැති අපේම අපේම අපේ ලෝක කියලා. ඉතින් ඒ ලෝකෙට යන්න එන්න යාළුවේ කියලා කියතයි. ඒසා කරුණා කරලා ඒ යථාර්ථයේ දමට යන්න තීමුද්ධිය පහළ වුණා කියලා කියන්නේ ඔන්න ඔළුව නරක් වුණා කියලා හිතාගන්න. අර මොනවක්වත් කරගන්න බැරි දෙයට ගියා නම් ඒ අනිත්‍යතාවයත් ඒකේ තියෙන දුකත් ඒක මම නෙවෙයිනේ. ඒකනේ ඒ පෙට්ටිය මූඩිය වැහෙන්නේ. එහෙම නැත්නම් හැලිය නෑඹිලියෙන් වැහෙන්නේ. ආන්න එක වෙන්න දෙන්න අපා. දැන් වෙලා තියෙන්නේ. ඒකට අනුග්‍රහ කරන්න මේ තුන් දෙනාට මම මේ කියන්නේ ඈ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරුෂ් පුතා මට ලැබිලා තියෙන වර්තන එපමණයි.
එහෙමයි උපල් මහත්මයා. අවසරයි ස්වාමීන් වහන්සේ. තව එක වතාවක් මේ පැත්තෙන් තියෙනවා මට. අවසරයි දීපත් වීම සඳහා. සක්මන් භාවනාව කාලය විනාඩි 50යි. දෙපතුල් වලට දැනෙන දැනීම් වලට සිත තබමින් සක්මන පටන් ගතිමි. සුළු වේලාවකින්ම දෙපතුල් වල දැනීම් වලට පූර්ණ සතිය යොමු විය. In slices of time නිකන් ඔටෝමැටිකලි වෙනවා වගේ. දෙපතුල් වලට දැනෙන වේදනා සංවේදනා ඇතිවීම නැතිවීම වශයෙන් දැනෙනවා. සියුම් වැලි කැටයක ස්පර්ශය පවා දැනෙනවා, වෙනදත් දැනෙනවා ඇති, වෙනදත් දැනෙනවා ඇති, නමුත් මෙච්චර සියුම් හෝ පැහැදිලි නැත. ටික වේලාවක් දෙපතුල් වල දැනීම්, එනම් ඉදිරිපස සහ පසුපස කකුල් දෙකේම දැනීම් වේගයෙන් මාරුවෙන් මාරුවට දැනෙන, එනම් කකුල් දෙකම එකවර දැනෙන්න පටන් ගතිමි. තබනකොට පටන් ගන්නා වේදනාව වෙනස් වෙවි ඉවර වෙනවා. වේදනාව ඉවර වෙනවා, වේදනා නැති අවස්ථාවක් තිබෙනවා. රූප තිබුණාට සමහරවිට අවට රූප තිබුණාට පෙනුනාට ඒවා ගැන හැඟීමක් නැහැ. ඒවා නිකන් ඡායාවක් විතරයි. ඇස ෆෝකස් කරන තැනක් නැහැ වගේ. මුළු චිත්‍රයම පේනවා. නමුත් බලන තැනක් නැහැ. දකින්න දේ බැලුවොත් පේනවා. නමුත් බලන්න හිතෙන්නේත් නැහැ. දෙපත්තුල් වල ස්පර්ශය ඊට වඩා ප්‍රකටයි. ශබ්දත් එසේමයි. හැබැයි සියුම ශබ්ද ඇසෙනවා. කකුල් වල දැනීම වලට සහභාගීන ඒ අතරින් ශබ්දත් ඇසෙනවා. ඒවා ශබ්ද මාත්‍ර විතරයි. ඇසෙන දේ ඇහුවොත් හඳුනා ගන්න ගියොත් කන්ටෙන්ට් එකක් ඒකේ තේරෙනවා. එක්සැම්පල් එකක් වශයෙන් අනවුන්ස්මන්ට් එකක් ඇසුණා. ඒක නිකන් ශබ්දයක් විතරයි. ඒවා ශබ්ද මාත්‍ර වශයෙන් නිකන් සංඥා මාත්‍ර වශයෙන් පාස් වෙවි යනවා. මුහුණේ කූඹි දුවන ගති, නළල මුදුනේ කාන්දමක් කැරකෙනවා වැනි ස්වභාවය මුළු සක්මන පුරාම පැවතුණි. හිත ප්‍රපංච කරනවා අවමයි. නමුත් මේ කමඨහන ලියන ආකාරය පිළිබඳ වරින් වර සිත විතක්ක කරන බව පැහැදිලි. කිසිම අකුසලයක් හෝ අකුසල සිතුවිල්ලක් ආවේ නැත. කිසිම රාග, කාම, ද්වේෂ, පසුතැවීම්, අනාගත සැලසුම් ආදීට ගියෙත් නැත. එකපාරක් දේශ අරමුණක් ආවත් ඒ දිහා සතිමත්ව බලපු සැනින්, දුටු සැනින්, සතිමත් වූ සැනින් ද්වේෂ වෙන්නත් කලින්ම එය පහව ගියා. එතුමනේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව ගැන.
ඒ කියන්නේ ඒක අමාරු දෙයක් නෙවෙයි. නමුත් මේකේ කෙලෙස් නැහැ කියලා කෙලේශයක්ම තමයි ඔය කියන්නේ. යානේ මේ හිතනේ කියන්නේ මම හරි පිළිසිතුයි කියලා. ඒ හැම කෙනාම එහෙම Tamanට චරිත සාතික දෙන්න නරකක් නැහැ ඉතින්. අපි මම කෙලෙස් කරන කෙනෙක්, මම අතපල්ලේ වැටිච්ච කෙනෙක් කියලා වැටි ඉන්න ලෝකෙක ඔක ලොකු දෙයක්. නමුත් ඒකත් එක අන්තයක්. හැබැයි මේ දැන් ඔලුව උසන්න හදනවා. ගංගේ කිලිච් එක වරින් වර ඔලුව උසනවා වගේ පේන්න පටන් අර ගන්නවා. මට පුළුවන් මම නැති තැනට එන්න. මට එතකොට පේනවා දැන් නම් කෙලෙස් නැහැ කියලා. හැබැයි ඉත ඉස්සලම චිත්තක්ෂණයක් කෙලෙස්, ඊට පස්සේ චිත්තක්ෂණයක් කෙලෙස්. ඒක අපිට පේන්නේ නැත්තේ අපි මේක මේ ක්ෂණ බංගුර වශයෙන් බලන්නේ නැති නිසා බය වෙන්න එපා. ඔයගොල්ලෝ ওই විදිහටවත් කරගෙන ගිහිල්ලා ওই විදිහට වාතාවක් ලියන්න පුරන් දීප ගැන වැඩිම ආඩම්බර වෙන්නේ මම. මම ඒකේ අයිතිවාසිකම බාර ගන්නවා. ඉදිරියටත් අපිට එක දිගට යන්න අත්වල බැඳගෙන යන්න මේක හොඳ ධෛර්යයක් වෙනවා. ඉතින් ඒක නිසා දිගට ওই ටික ওই කියන අත්දැකීමේ හිත පාත්තන්න යන්න ගෙදර තුර දික්කසාද වෙන්න යන්න එපා. රසායෙන් අස්වෙන්න යන්න එපා. කාර්ය කාගරි කාර්ය කාප්පන්න යන්න එපා. ඒ ටික වෙයි. නමුත් අර පුළුවන් තරම් තමන්ගේ ලෝකෙම අපේ ලොවක් කියන එක බුදුහාමුදුරුව අපිට දීලා තියෙන උරුමයක්. ඒක ඇත්තට මගේම මගේ ලොවක් කියන එක තමයි කියන්න වෙන්නේ. අන්නේ ඇබ්සොලියුට් ඉන්වර්ඩ්නස් කියලා මේකට කියන්නේ. ඇබ්සොලියුට් ඉන්වර්ඩ්නස් එකත් එක්ක පුළුවන් තරම් ඉන්න බලන්න නොකිය ඉන්න තරමට ඔක ලාභයි. මොකද අහන හැම කෙනාම ඔක පිස්සුවකට ගණන් ගන්නනේ. නමුත් අපිට අර ධර්ම සාකච්ඡාවේදී ඔය කියන්න පුළුවන් නමක්කමක් නැහෙනි. අන්නේ ඒකත් එක්ක පුළුවන් තරම් ඉන්න විදිහේ ජීවන රටාවක් සකස් කරගන්න. ඒක තමයි සම්මා ආජීවී කියන්නේ. ඒකට කැනඩාවේ හිටියා ලංකාවේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. පැවිදිද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ආන්නේ ඒ ටිකට වගකීම තාම තියෙනවා යෝගාවචරයත්. මොකද මේ භාවනා හරියට කෙනාට විතරයි ඒ වගකීම එන්නේ. ඒක මේ බරක් නොවන විදිහට බාර ගනීවා කරගනීවා කියලා ප්‍රාර්ථනා
කරනවා. ස්වාමීනි සක්මන් වර්තාවත් එහෙම මයිදිපත් ගන්න වෙලා තිබේද ඔබ වහන්සේට?
ඔව්. ඉතින් එකවර කියපන්කෝ එකේ කඩකඩ කියන්නේ.
හොඳයි ස්වාමීන් වහන්සේ. සමාවෙන්නේ පරියන්ක භවනාව. ස්ථාලේ විනාඩි 50යි. මූල කර්මස්ථාන ආනාපාන සතිය. මම දැන් මෙතනින් කාට සිත යොමු කරමින් පරියන්ක භවනාව පටන් ගතිමි. පටන්ගත් සැනින්ම සතිමත් වූයේ සිත වික්ෂිප්ත භාවයෙන් කයට දැනෙන දැනීම් වලට සතිය මාරු වන ආකාරයයි. ඉතත් සුළු වේලාවකින් කය ඉරියව්වට සිත මාරු සිත අරමුණු වේ. කය ඉරියව්වද ඉතා හොඳින් වැටහෙන අතර ආනාපානයද අරමුණු වේ. මෙවර අරමුණු වූයේ ආශ්වාසය නාසය මැද සහ ආශ්වාසය නාසය අගයි. නමුත් කය ඉරියව්වද මේ තුලින්ම එනම් පුටුවේ ස්පර්ශයද දැනීම් වශයෙන් අරමුණු වේ. කකුල් දෙකේ වේදනාවක් ආවත් ඒ වේදනාව ඉතා අමාරු වුණත් එයා දුක් වේදනාවක් දැනීම වශයෙන් දුක් වේදනාවේ දැනීමක් වශයෙන් අරමුණු වේ. වේදනාව ඇතිවන්නේ යටිකයේ බව තේරුණි. එම දැනීම ශාරීරික කොහෙද හරියටම ඇතිවන්නේ කියා කියන්න අමාරුයි. වේදනාවක් ඇත නමුත් ඇතිවන තැනක් නැත කියා කියන්න පුළුවන්. භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පෙරවන් සර්ණයි ස්වාමී.
ඒකට කියනවා නන් පොසිෂනල් කොන්ෂස්නස් කියලා. මේක තියෙනව කොයිද කියලා කියන්න බෑ. ඒක බුදුජාන විශ්වාසයේ දේශනා කරේ අපපතිත විඥානය කියලා. කිසිම තැනක පිහිටලා නැහැ. එහෙම නැත්නම් මේ ඒකට කියන්නේ ඒකට නිදර්ශනයක් දෙන්න බෑ කියලා අනිදර්ශනම් කියලා කියනවා. එහෙම නැත්නම් මේ කියනවා ඒකෙන් මමෙක් හදාගන්න බෑ. එහෙම නැත්නම් ඒකෙන් තම්මේතාවයක් එන්නේ නැහැ. ඒයි මම. එයයි මම කියලා කියන දෙයක් නෑ. මොකද ඒක පිටව පදනමකුත් නෑ. ඒක නිදර්ශනයකුත් නෑ. ඒසයි කියන අතම්මේතාවය කියලා. මම නොවෙනකම. ඒ මම නොවෙනකමට තමයි ඔය මේ දවස්වල සද්ගුරුව ශිව අඳුලා තියෙන්නේ that which is not me කියලා තමයි යාට ශිව කියලා කියන්නේ. හැබැයි ශිව කියන්නේ ආත්මයක් කියලා කියනවා. නමුත් බුදුරජාණන් ශ්‍රීගණේ එහෙම කන එක ධර්මතාවයක්. අනේ ධර්මතාවයේ තේරුම් කරගත්ත කට්ටිය තමයි අතරමං වෙන්නේ. මොකද යාට මේක කියා ගන්න බෑනේ. මෙහෙම කහපාරද කරද වාටද රවුන්ද හතරක්ද කියලා. නමුත් මේ ලියුමේ තියෙනවා බබාගේ භාෂාවෙන් උත්සාහ කරන ගතියක්. ඒකෙන් කියන්නේ මේගොල්ලෝ මේ බරපතල වගකීම් සහිතව හිටියා භාවනා කරනවා කියන එකනේ. ඉතින් ඒක නිසා භාෂාවට අපි මේ මට්ටමට ස්තුතිවන්ත වෙනවා. හැබැයි ඒක එච්චරම මේ හොඳ දෙයක් නෙවෙයි භාෂාව කියන්නේ. භාෂාව කියන්නේ අමුතුම නොමකට අරන දෙයක්. නමුත් මේ ටික ඉතින් ප්‍රකාශ කරන්න තියෙන නැති නිසා ඉතින් බුදුජානක වහන්සේ සද්ධර්ම කියන එකක් දේශනා කරා. අපි මේ පැත්ත ගනිමු. අරගෙන ඉදිරියට මේ තත්ත්වෙ මේ ඉදිරියට තියාගෙන යන්න බලමු.
ලබන් සර්ණයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිට
අපිට වෙලාවක් තියෙන වෙලාවක් ඉවරයි. ඒ නිසා අපි පිටත් වෙනවා. මම මයික් එක බාර දෙනවා අපේ
වහන්සේට වන්දනා කරන්න අවශ්‍ය.
ඒක කරපයි ඉක්මනට කරපන්. පාලි.
ආදු සාදු සා ඕකාස් වන්දාමි බන්ති.
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදං.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
සාදු සාදු ඕකාස කමාමි බන්ති
සුවපත්ත්වා
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්ත්වා
අතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුවපත්ත්වා සුවපත්ත්වා අපි කුසල හඳුන්වන්න බාර දෙනවා
සාදු 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 එහෙමනම් මොහොතාවක් ධම්මකුසල ස්වාමීන් වහන්සේ අවසර පතමි එහෙමනම් අපි දෙවෙනි භාගය අද දවසේ වැඩසටහනේ ධර්මදේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මානුපේතා අයං පජා මානගන්තා භවේ රතා මානං අපරිජානානං ආගන්තාරෝ පුනබ්භවං යේච මානං පහත්වාන විමුත්තා මාන සංඛයේ තේමාන ගන්තා බිභූතෝ සබ්බ දුක්ඛ මුපච්චගූති
සාදු සාදු සාදු
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්වතුනි අද දවසෙත් අපිට යම්කිසි විදියක කලින් ඉදිරිපත් වෙච්ච සූත්‍ර දේශනාවක මාතෘකාවක් ඇවිල්ලා තියෙනවා එතකොට මේක මේ අපි ඉදිරියෙන් තියාගත්ත කොටසේ දෙවැනි මාන සූත්‍රය කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට කලින් සම්බන්ධ වෙච්ච පිරිසට මතක ඇති මේක ධර්මයක් කිය දුරු කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට මතක් කළා. මේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා. කිව්වා මේ ධර්මයේ දුරු කරොත් මම උඹලට අනාගාමි භාවය කැප වෙනවා කියලා. එතකොට එන්නේ විදිහේ මතක් කිරීමක් සහිතව තමයි ඒ සූත්‍ර දේශනා කිහිපයම සඳහන් වුණේ. එතකොට මෙතනදී වෙනස් විදිහක සූත්‍ර දේශනාවක් නැත්නම් වෙනස් විදිහක මතක් කිරීමක් තමයි භාග්‍යතුන් වහන්සේ සිද්ධ කරන්නේ. නමුත් ඇත්තටම අර එකම දේ මානය කියන දේ තමයි මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. දෙවැනි මාන සූත්‍රය කියලා තමයි එතන සඳහන් වෙන්නේත්. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් සඳහන් කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. මහණෙනි, මේ මාන විෂය නොදන්නේ පිරිසිඳ නොදක්නේ ඒ මානෙහි සිත ඇලෙන්නේ පහ නොකරන්නේ දුක්ෂය කිරීම පිණිස සමර්ථ නොවේ. මෙන්න මේ මානය කියන විෂය හරියට දන්නේ නැත්නම් ඒක පිරිසිඳ ඒක දැනගත්තේ නැත්නම් ඒ මානෙහි මේ හිත ඇලෙනවා නම් ඒ මානය පහ නොකරනවා නම් මේක දුක්ෂය කිරීම පිණිස හේතු වෙන්නේ නැහැ, සමර්ථ වෙන්නේ නැහැ මේ තැනැත්තා කියලා යම්කිසි විදිහක අදහසක් මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ තියෙනවා. ඊට පස්සේ කියනවා මානය විශිෂ්ට ඥානයෙන් දන්නේ පිරිසිදු දන්නේ මානය නූපදවන්නේ දුක් ගෙවීම පිණිස සමර්ථ වේ. අනේ යම් කෙනෙක් මේ මානය පිරිසිදු දැනගත්තද, විශිෂ්ට ඥානයෙන් දැනගත්තද, මානය නූපදනවද, අන්න එයා මේ විදිහේ දුක්ෂය කිරීමකට සමර්ථ වෙනවා කියලා ඔන්න ඔය විදිහේ යම්කිසි අදහසක් මේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ තියලා ඊට පස්සේ තමයි අද අපි ඉදිරියෙන් තියාගත්ත මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මානුපේතා අයම් පජා මානගන්තා භවේ රතා. මේ පජාව මානෙන් යුක්ත වූයේ, මානගන්තා මානෙන් ගැට ගැසුනේ, මේ භවයේ ඇලුනේ වෙනවා. අන්න නිකන් මාන ගැට විදිහට තමයි පෙන්වන්නේ. මානෙන් ගැට ගැසිලා මේ භවයේ ඇලිලා ඉන්නවා. මානං අපරිජානානං ආගන්තාරෝ පුනබ්භවන්. මානය පිරිසිඳ නොදන්නේ නැවත නැවත පුනර්භවයට එත්. ඔන්න පළවෙනි ගාථාවේ අදහස ඒ විදිහට ගෙන හැර දක්වනවා. ඊට පස්සේ කියනවා යේච මානං පහත්වාන විමුත්තා මාන සංකයේ. යමෙක් මානය පහ කළේද මිදුනේ මානේ ගෙවීමක් වීද. මෙන්න මේ විදිහට යමෙක් මානය පහ කරනවද ඔහු ඒකෙන් මිදෙනවද, මානේ ගෙවීමක් වීද. තේමාන ගන්තා බිබූතෝ සබ්බ දුක්ඛ මුපච්චගාන්ති. හෙතෙම මාන ගැට අභිභවනය කරේ, මාන ගැට ඉක්මවා ගියේ, සියලු දුක් ඉක්ම වූයේ වෙයි. ඔන්න විදිහ අදහසක් තමයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී මේ භික්ෂුන් වහන්සේලා පිරිස ඉදිරියේ තියන්නේ. එතකොට දැන් අපි මේ මාන ය නැමැති විෂය, එහෙම නැත්නම් මේ මානේ නැමැති දේ පිළිබඳ කතා කරන්න එනකොට මේක ඇත්තටම අපි හිතමු ආධුනික යෝගාවචරයට නම් එච්චර අදාළ වෙන දෙයක්ුත් නෙමෙයි. මොකද එයා තාම මේ විෂයන් වලට බැසගෙන නැහැ. මේ විෂයන් වලට බසින්න තරම් එයාගේ ප්‍රතිපදාව ප්‍රබල වෙලා දියුණු වෙලා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. ඒතර යම් කිසි විදියක එයා කාලයක් තිස්සේ ටිකෙන් ටික ක්‍රමානුකූලව උත්සාහයකේ දෙන්න ඕනි. උත්සාහයකේ දෙන්න ඕනි. එයා යම් කිසි ආකාරයක සිහියක් දියුණු කරනවා. සිහියක් පුරුදු කරනවා. ඒ විදියට ක්‍රමානුකූල උත්සාහයක් දරනවා. එතකොට එහෙම දරන කෙනෙක්ට ටිකෙන් ටික තමයි මෙන්න මේකී දිසානති දිහාවට තමුන්ගේ ප්‍රතිපදාව දියුණු වෙලා එන්නේ, ගැළපිලා එන්නේ. එතකොට මේ ධර්ම යම් කිසි ආකාරයක මේ ඇතුළටම බැසගත්ත මුදුන් මුල් වගේ දේවල්. එතකොට ඒ දේ දුරු කරාද නැවත ආයි අනාගාමී භාවයක් පිළිබඳ කතා කරන දෙයක්ුත් නැහැ. කෙලින්ම රහත් ස්වභාවයක් බවටම පත් වෙනවා. මේ විදිහේ ශක්තියක්, මේ විදිහේ ඇතුළට විහිදිච්ච මුල් ගැට තමයි මේවා. එතන මේ දේවල් මුලදී එක්තරා විදිහක එයාට අදාළත් නැහැ. මුලදී ඒව පස්සේ එලවල වැඩකුත් නැහැ. නමුත් ක්‍රමානුකූලව ටිකෙන් ටික අන්න මොකද වෙන්නේ මේ යෝගියා වේවා මේ තැනැත්ත වේවා යම් කිසි ආකාරයක පුහුණුවක් සිද්ධ කරනවා. නැයිත් මේ ඉන්දියාවෙන් ආපු මහත්තයෙක් ඒ කෙනා තමුන්ගේ මේ ප්‍රැක්ටිස් එක ගැන කියනවා. එතකොට කියනවා මම මේ ඇවිද්දා මේ විදිහට මට ගොඩාක් මේ තේරෙනවා මේ ක්‍රියාවලිය වැරදි වෙනවා කියලා. මම වැරදි දිහාවට හැරෙනවා, හරි දිහාවට නෙමෙයි හැරෙන්නේ. සමහර වෙලාවට මේ විදිහේ එක නාස්පුඩුවකින් විතරක් හුස්ම යනවා, නාස්පුඩු දෙකෙන් හුස්ම යන්නේ නැහැ. ඔන්න ඔය විදිහට මේ කයේ තියෙන අසමබරතා, මේ කයේ තියෙන වැරදි, මේ කයේ තියෙන අඩුපාඩු, මේ වගේ දේවල් මට පේනවා කියලා මේ තැනැත්තා ඉදිරිපත් කරනවා. සක්මනේ පරියන්කේ දෙකම මේ ආකාරයේ මේ කයේ තියෙන අඩුපාඩු, කයේ තියෙන විෂමතා, මේ කය ක්‍රියාවලියේ තියෙන මේ විදිය දුර්වලකම්, මේ වගේ දේවල් මට පේන්න ගන්නවා කියලා තමයි මේ කෙනා කියන්නේ. එතකොට ඇත්තටම ඔය ප්‍රතිපදාවේදී බැලුවොත්, මේ පුහුණුවේදී බැලුවොත් ඒ විදිහේ අඩුපාඩු, ඒ විදිහේ දුර්වලකම්, ඒ විදිහේ අසමබරතා හොඳින් හොඳින් පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගත්තාම මේ අඩුපාඩු කියන ලේබලේ ගහපු ගමන් එතරම් පොඩි ප්‍රශ්නයක් අවුලක් තියෙනවා. එතකොට මේ තැනැත්තා හිතනවා මේ කය මෙහෙම වෙන්න ඕනේ නැහැ. නිවැරදි දිහාවට, හරි දිහාවට හැරෙන්න ඕනේ මේ කය. මේ කයට හැරෙන්න හරි දිහාවක් තියෙනවා. මේ කය මේ විදිහට අසමබර වෙන්න බෑ. සමබර වෙන්න ඕනේ. මේක නාස්පුඩුවකින් විතරක් හුස්ම යන්න බෑ. නාස්පුඩු දෙකෙන් හුස්ම ගලාගෙන යන්න ඕනේ. ඔන්න ඔය විදිහේ අදහසක් ඒ කෙනාට පහළ වෙන්න පුළුවන්. දැන් මොකද්ද මේ කරන්නේ? අනේ මේ කලින් මේ තාක්කල් නොපෙනුණු දේවල්, නොදැක්ක දේවල් දැන් ඔන්න පේන්න පටන් ගන්නවා. මොකක පිහිටෙන්ද? මෙන්න මේ සිහියේ ආලෝකයෙන්. එහෙම නැත්තම් මේ පුරුදු කරන අවදි භාවයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේවා පේන්නේ. එතකොට මෙච්චර කාලයක් පුරාවට මේ දේවල් ඔය ආකාරයෙන්ම සිද්ධ වුණා. මෙච්චර කාලයක් පුරාවට වැරදි දිහාවටත් හැරෙන්නේ නැති, මෙච්චර කාලයක් පුරාවට ඕනතරම් තනි නාස්පුඩුවෙන් හුස්ම වැටෙන්නේ නැති, මෙච්චර කාලයක් පුරාවට මේ කයෙහි අපමණ අසමබරතා තියෙන්නේ නැති. නමුත් ඔන්න දැන් මෙච්චර කාල නොදැක්ක දේ පේන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්නවා. එතකොට ගොඩක් වෙලාවට මේක නිකන් අපි නිකන් වැරදි විදිහට තමයි අරගන්නේ. මේක නිකන් පටලවලා තමයි අරගන්නේ. මෙහෙම වෙන්න බෑ, මෙච්චර අඩුපාඩු තියෙන්න බෑ කියලා ඔන්න ඔය විදිහේ අදහසක් මේ තැනැත්තට මතුවෙලා එනවා. නමුත් ඇත්තටම කමටහනක් සුද්ධ වෙනවා නම්, මේ නිවැරදි උපදේශයක් ලැබෙනවා නම්, ඒ තැනැත්තට නැවත නැවත කියන්න ඕනේ මේ දේ ස්වභාවිකයි. මෙච්චර කාලයක් පුරාවටත් ඔය විදිහ අසම්බරතා තියුණා. මෙච්චර කාලයක් පුරාවටත් ඔය විදිහ අඩුපාඩු තියුණා. මෙච්චර කාලයක් පුරාවටත් ඔය සොත්ති කකුලක් තිවිලා තියෙනවා. මෙච්චර කාලයක් පුරාවටත් තනි නාස්පුඩුවෙන් හුස්ම වැටිලා තියෙනවා. කමක් නැහැ, ඒක දෙයක් නැහැ. ඔය දේ නැවත නැවත කරගෙන යන්න ඔයවා අහුවෙන්නේ මොකක් නිසාද? මෙන්න මේ අවදි භාවයක් නිසා. මේ අවදි භාවයේ තියෙන වැඩිම නිසා මෙච්චර කලුත් ඔවා සිද්ධ වුණා. මෙච්චර කල සිද්ධ වුණේ පුරුද්දට ඇබ්බැහියට. උන බව දන්නෙත් නැහැ. නමුත් දැන් ඔන්න උන බව පේන්න පටන් ගන්නවා. ඒක නරකක්, ඒක දුර්ලභකමක්, ඒක අඩුපාඩුවක් නොවේ. මේ වෙනුවට මෙන්න මේ වඩනා සිහියේ ප්‍රතිඵලයක්. අන්ධකාරයකට ආලෝකයක් එල්ල කරාම අන්ධකාරයේ තියෙන ඒවා පේන්න පටන් ගන්නවා. එතකොට අපි කිව්වොත් ආපෝ මේකේ තියෙන ජරාවක් මේ ටෝච් එළියේ තමයි වැරද්ද කියලා, එහෙම එකක් නැහැ. මේ වෙනුවට මෙච්චර කලුත් ජරාව තමයි තියුනේ. නමුත් දැන් ඔන්න ටෝච් එළියේ පිහිටෙන්, ටෝච් එළියේ ආනිසංසෙන් මේ දේ පේන්න පටන් ගන්නවා. එතකොට කමටහන සුද්ධ වෙනවා නම්, හරියට මතක් කරනවා නම්, මෙතන ඇතට කියන්න ඕනේ හරි ওই ටික ඔක්කොම හරි, ඕක අපිට ලැබිච්ච ලාභයක්. මෙච්චර කාලයක් ඕවා දැක්කේ නෑ. නමුත් දැන් ඔන්න පුරුදු කරපු, පුහුණු කරපු සිහිය නිසා මේ දේවල් දකින්න ලැබෙනවා. මේක දිහා පදුට්ට හිතකින් වෙනුවට පසන්න හිතකින් බලන්න මේකේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්, කරන ලද පුහුණුවේ ප්‍රතිඵලයක් විදියට මේ දේ ගන්න කියල මේ තැනැත්තට නැවත නැවත මතක් කළ යුතුයි. දවසක් කියලා හරියන්නේ නැහැ. දෙකක් කියලා හරියන්නේ නැහැ. නැවත නැවත මතක් කරන ඔය දේ හරි ඔය දේ දිගට දිගට කරන්. තව ගොඩාක් තියෙනවා නොපෙනෙන දේවල්, නොදකින දේවල්. තව ගොඩාක් තියෙනවා. අන්න ඒ ටිකත් දකින්න සුළුව කරගෙන යන්න. ඔය වැඩේ සක්මනේ පරියන්කේ විතරක් අවසන් වෙන්නේ නැහැ. අවසන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට අන්න අවදිව ඉන්න තාක්කල් මේ විදිහේ නිරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ යන ක්‍රියාවලිය මොකද්ද? මේකේ මට නොපෙනෙන දේවල් මොකක්ද? මේකේ මට අහු නොවන දේවල් මොකක්ද කියන විමසුම් බැල්මෙන් බලනවා. ඊට සාමාන්‍යයෙන් සිහිය කියන දේ උපමා කරනවානේ ගේට් කීපර් කෙනෙක්ට, ගේට්ටුවක් රකින මිනිසෙක්, මුරකාරයෙක්. ඒ විදිහට උපමා කරනවා. ඒතකොට සක්මන් පරියංග කරන වෙලාවේ හරි දවසට පැයක් දෙකක් ගේට්ටුව රැක්කා කියමුකෝ. ඒතකොට ඉතුරු වෙලාවේ ඇරලා දාලා හොය ගාලා ගිහිල්ලා වැඩක් තියනවද? නෑ. එහෙම ඇරලා දාලා ගේට්ටුව අනාරක්ෂිතව තිබ්බහම ඒක මුරකාරයාගේ ජොබ් එක නෙමෙයි. අන්න මොකද වෙන්නේ? අර පැය 18ක් 20ක් අන්න අවදිව ඉන්න වෙලාවේ සමහර විට අන්න පැය දෙකක් ගේට්ටුව රැකලා ඉතුරු පැය 16ම අන්න යම් කිසි ආකාරයක ඇරලා දාලා ගිහිල්ලා අනාරක්ෂිතව තියලා ගිහිල්ලා. එහෙම හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේ පුහුණුව දිගට ටික ටික කරගෙන යන්න උත්සාහ ගන්න ඕනේ. උත්සාහ ගන්න ඕනේ. අපි හිතමු රිට්‍රීට් එකක් ඉවර වුණාම 15 ඔෆිස් එකේ තියලා ගිහිල්ලා හරියන්නේ නැහැ. බෞද්ධ දවසකට එහෙම දෙයක් වුණා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවා. මම බලාගෙන ඉඳියා සවින්නාස ඔය කිව්ව විදිහටම 15 ඔෆිස් එකේ තියලා ගියාලු ඒගොල්ලෝ. රිට්‍රීට් එකට ඉන්න දවස් 5 බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් මේ ප්‍රතිපදාව වඩාගෙන ඉඳලා පස්වෙනි දවසේ අන්න 15 ඔෆිස් එකේ තියලා ගිහිල්ලා සිහිය යනකොටම තේරෙනවා, යන වේගෙන්ම තේරෙනවා අම්මෝ යන්තම් ඇති මේකෙන් මම මේ දවස් 5න් බේරිලා එළියට පැනගත්තා, ජීවිතේ බේරගෙන එළියට පැනගත්තා කියලා දුවගෙන යන්නේ ඔතනින් එළියට යනකොට. මාත් මේ කියන්නේ ඉතින් මමත් ගිහිල්ලා තියෙන හින්දා තමයි එහෙම. ඉතින් ඒකෙන් හින්දා දන්න හොඳටම අන්න ඔතනින් එළියට වයින්කොට තියෙන සැනසීම, බස් එකට නැගගත්තාම තියෙන විවේකයක්. අනේ අම්මෝ ආපහු වර ගිහිල්ලා අර අසීයට වැඩ ගන්නවා කියන එක තරම් ප්‍රණීත දෙයක්. ඒක නෙවෙයි ආවට ඉන්නේ නැහැ. මොකක් හරි හේතු කාරණාවක් තියෙනවා. මාස 3කට එනවයි කියලා මාස එකමාරක් විතර කොහේ හරි ගිහිල්ලා වෙන මොන මොනවාදෝ ටිකක් කරලා එනවා. ඒක තමයි හැටි. ඒක තමයි ස්වභාවය. මේ අපේ මේ අන්ධකාරේ දුරු කරනවා කියන එක එච්චරම ප්‍රසන්න නැහැ. ප්‍රසන්න නැහැ. මොකද දකින්න ලැබෙන දේවල්, මතුවෙලා එන දේවල් සමහර විට අප්‍රසන්නයි, අප්‍රියයි. අන්ධකාරේ තුල මේවා තියුණා අපි දැක්කෙත් නැහැ. නමුත් දැන් එළියක් ගහපු ගමන් ඔන්න මතුවෙලා එනවා. මතුවෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක්, ඔන්න ඔය විදිහේ පුහුණුවක් තමයි මේ තැනැත්තා සිද්ධ කරන්නේ. මේ තැනැත්තා සිද්ධ කරන්නේ. ඉතින් ඔය පුහුණුව කාලයක් තිස්සේ කරගෙන යනකොට, කාලයක් තිස්සේ පුරුදු කරගෙන යනකොට යම් කිසි විදියක මෙයා නැවත නැවත කමඨහන් සුද්ධ කිරීමක්, ඒ විදිහේ ධර්ම සාකච්ඡාවකට, ධර්ම දේශනාවකට ඇහුම්කන් දීමක් අවශ්‍ය වෙනවා. මොකද හේතුව නැත්තම් ගොඩක් වෙලාවට ප්‍රතිපදාව නිකන් අර ඇට්ට ගුණා වෙන ගතියක් තියෙනවා. මේ තැනැත්තට මොකද්ද කළ යුත්තේ, කොයි විදිහටද පුහුණු කළ යුත්තේ, ඒ උනන්දු උත්සාහය ඇති වුණේ නැත්තම් අන්න මොකද වෙන්නේ? ගොඩක් වෙලාවට ටික දවසකින් මේක වැඩක් ඇති මගුලක් නෙමෙයි කියලා අතහැරලා දාලා යන්න පුළුවන්. අර විදිහට මේ ප්‍රතිඵල පදාවේ ප්‍රතිඵල නැත්තම් ලැබුණු ඒ ළඟා කර ගැනීම, ප්‍රතිපදාවේ ඒ වැඩෙන සිහිය නිසා දකින දේවල් නිරීක්ෂණ මෙතනත් හිතනවා, කල්පනා කරනවා මේ බාධාවක් කියලා. බාධාවක් කියලා, වැරදි කියලා. මම පවගේ දවසක පොඩි අවුරුදු 23යි කොල්ලෙ ඇවිල්ලා ඉන්දියා. අනේ මේ දන්නේ නැහැ මොකද්ද කියලා, මේ කරන්නේ මොකද්ද දන්නේ නැහැ. හැබැයි උනන්දුයි, උත්සාහයක් තියෙනවා. ඉතින් ওই විදිහේ දවසක් දෙයක් කරගෙන යනකොට මෙයා කියනවා මගේ හිත හරියට ඇවිස්සෙනවා. හරියට ඇවිස්සෙනවා. මේ විදිහට මේක කරගන්න බෑ. සක්මන නම් ටිකක් හරි කරන්න පුළුවන්, පරයන්ක නම් ඉන්නව බෑ, අතපය රිදෙනවා, හිත ඇවිස්සෙනවා කියලා. ඔන්න ওই විදිහේ චෝදනා මුඛයෙන් කතා කරනවා. එතකොට කෙනෙක් මෙයාට කිව්වා තායේන ඔයා පරියංග කරන්න එපා, සක්මන විතරක් කරන්න, පරියංග කළා ඔයාගේ පිස්සුව තද වෙයි කියලා. ඉතින් ඒ කියන කෙනාට තියෙන ලෙඩේ තමයි ඒ ඉදිරිපත් වෙන්නේ. කියන්නේ ඒ කියන කෙනාට පරියංග කරගන්න බෑ, පිස්සු තද වෙනවා. එහෙම නෙමෙයි, අලුත් කෙනෙක්ට කොහොමත් හිත ඇවිස්සෙනවා, අලුත් කෙනෙක්ට කොහොමත් මේ කය වේදනා දෙනවා. ඒක බොහොම ස්වභාවිකයි. මෙච්චර දවසක් මේ කය මේ විදිහට ඉරියව් පවත්තලා නැහෙනේ. ඉතින් ඔය දවස් දෙක තුනක් ඔය බිම වාඩි වෙලා පතුල්ලේ පත්තු සෙරප්පු නැතුව ඇවිදින්න ගත්තාම අයි පොළු වලින් තැලුවා වගේ අමාරුවක් එනවා. හිටගෙන ඉඳියත් මෙය දනිස් කතපය රිදෙනවා, වාඩි වෙලා ඉඳියත් රිදෙනවා, බුදියගෙන ඉඳියත් රිදෙනවා, හතර ඉරියව්වෙම රිදෙනවා. ඉතින් එහෙම ස්වභාවයක් ආධුනිකයෙක්ට මතුවෙලා එන එක ඒක සාධාරණයි. උතුර මේ මානසික රෝගී තත්ත්වයක් නිසා මෙයාට මේ භාවනා කරන්න බෑ කියන කන්ක්ලූෂන් එක දෙක තැන තියෙන්නේ. එහෙම වුණොත් කාටවත් භාවනා කරන්න බෑනේ. බුදුහාමුදුරුවෝ දෙලියට බහලා ගියාම ওই විදිහටම ওই හිත ඇවිසිලා එන්නේ නැති. බෝධිසත්ත්වදීදී මාලිගාවෙන් එළියට බහලා අර විදිහට කැලෑවක අර විදිහට අනාථෙක් වගේ ඉන්නකොට ඒක දරාගෙන ඒක උත්සාහයෙන් ක්‍රමානුකූලව යන ප්‍රතිපදාවක් මේක. අනේ ටිකෙන් ටික මේ විදිහට ඕක කරගෙන යන. කරනකොට කරනකොට අර විදිහට හිත ඇවිස්සුණත් හිත ඇවිස්සුණත් ඒක අපි වාසියට තමයි අරගන්නේ. මොකද ඇවිස්සුණ බව අපි දැනගන්නේ කොහොමද? ඇවිස්සුණ බව දන්නේ අන්න මේ වඩනා සිහියේ ප්‍රතිඵලයක් විදිහට. මේ විදිහට පැටලෙන බව දන්නේ මේ වඩනා සිහියේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට ඒක වැරදි දෙයක් නෙමෙයි. සාමාන්‍ය කමටහන් වார்த்தාවක් අහනකොට ගොඩක් වෙලාවට මේක නෙගටිව් විදිහට ලියනවා. නෙගටිව් විදිහට ලියනවා. දැන් ඊයේත් අර ඒ තරුණ ළමයා ලියලා තිබුණේ අන්න අවස්ථා 10කින් 9ක්ම මගේ හිත ඇවිසිලා. ඇවිසිලා ඒ වෙනුවට එක අවස්ථාවක විතරයි සාමාන්‍ය හුස්මත් එක්ක පියවරත් එක්ක මට ඉන්න පුළුවන් කියලා මෙයා කියනවා. එතකොට මම මේ එන්න එන්න මට මේ ප්‍රතිපදාව නිකන් කරගන්න බැරි වෙනවා වගේ අදහසක් තමයි මට හිතෙන්නේ. වැඩි වැඩියෙන් ඉඳ යනවා. මගේ හැටි සාමාන්‍ය වැඩක් ගත්තොත් අරගත්තොත් ඒක සම්පූර්ණ කරලා ඉවර කළා අහවර කරන જાතිය නෙමෙයි මම, මගේ චරිත ස්වභාවය කියලා ඔන්න විදිහට අර පදුට්ට මනස ඉස්මතු වෙන විදිහට අන්න ලියලා දෙන වார்த்தාවක්. එතකොට දැන් මේ හිත එක්තැන් කිරීමත් අපි පුරුදු කරන්නේ. ඒ වෙනුවට සිහියක් තමයි පුරුදු කරන්නේ. සිහියේ අතුරු ප්‍රතිඵලයක් විදිහට, වැඩි වාසියක් විදිහට අපේ හිත උස්මටම වියර වලටම හිටින්න පුළුවන්. නමුත් එහෙම බැරි වුණා කියලා සිහිය දුර වෙලා නැහැනේ. ඒ සිහියෙන් තමයි ඔය කියන්නේ ආ හිතට අවස්ථා 10කින් 9කදීම ඇවිසිලා හිතවිලි වල. නමුත් ඒ බව මම දන්නවා. ඒ දන්න ප්‍රකාශය තමයි වැරදිලා අරගෙන තියෙන්නේ. වරද්දලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදියට වැඩක් ගත්තොත් බාගෙට අතහැරලා දාලා ටික දවසකින් යන જાති මිනිහෙක්. ආ ඒ බවත් මම දන්නවා. ඒ දැනීම, ඒ දැන ගැනීම තමයි වරද්දලා අල්ලලා තියෙන්නේ. මට මේ විදියට වැඩි වැඩියෙන් ඉඳ යන එක තමයි තියෙන්නේ. මගේ උනන්දුවත් ඉස්සර තරම් නෑ වගේ. නමුත් මේ සියල්ල අන්න දන්නවා, දන්න බව පිළිබඳ ආරක්ෂාවක්. දන්න බව පිළිබඳ ඒ විමසීමේ හැකියාව අපිට තියෙනවා. අන්න ඒක විතරයි අවශ්‍ය. තරහ වෙලාවට තරහ බව දන්නවා. ඉරිසියා වෙලාවට ඉරිසියා බව දන්නවා. දැනගත්ත පමණින් ඒවා යයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ වෙනුවට තරහ බව දැනගෙන තරහත් එක්ක ඔහි ඉන්න. ඉරිසියාව බව දැනගෙන ඉරිසියාවත් එක්ක ඔහි ඉන්න. දැන් අලුත් විදියට කියන්නේ අර let it go කියන වෙනුවට let it be කියලා තමයි කියන්නේ. තරහ බව දැනගෙන තරහ එක ඉන්නවා. තරහ let it go කියලා කිව්වොත් තරහ අතහරින්න කියලා කිව්වොත් ඒක එච්චර සාර්ථක නැහැ. ඒක එච්චර සාර්ථක කරන්න පුළුවන් උපදේශයක් නෙමෙයි. ඒ වෙනුවට කියන්න පුළුවන් let it be. තරහට ඔහි ඉන්න දෙන්න. තරහ බව දන්නවා, දැනගෙන ඔහි ඉන්න දෙනවා. අන්න ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අන්න අර විදියට අඩුපාඩු නම් තියෙන්න පුළුවන්. කලින් නොදැක්ක අඩුපාඩු පව පේන්න පටන් ගන්නවා. ඒක හොඳ දෙයක්. මෙච්චර කාලෙකුත් මම වැඩ බාගෙට අතහැරලා ගියා. මෙච්චර කාලෙකුත් මේ හිත ඇවිස්සුණා. මෙච්චර කාලෙකුත් අන්න මේ විදිහේ නිදිමත ස්වභාව තියුණා. නමුත් දැන් වැඩි වැඩියෙන් පේනවා, දැන් වැඩි වැඩියෙන් දකිනවා. එතකොට මේ තමුන්ට සාප කර ගැනීම සඳහා මේක හේතු කාරණා හදා ගන්නව වෙනුවට මේ දැනට කිව්ව හැකි මම අවදි. අවදි භාවය තුළින් මම දන්නවා මගේ හිත වැඩි වේලාවක් වැඩිමනක් ඇවිස්සීලා තියෙනවා. මම දන්නවා මේ විදිහට මම වැඩක් බාගෙට අතහැරලා යන જાතියෙ මිනිහෙක්. එනන්තම මම දන්නවා මෙන්න මේ වගේ දේවල් වලට මගේ පෙරේතකමක් තියෙනවා. අන්නේ දැනුවත් භාවය කියලා නිම කරන්න බැරි තරම් ආරක්ෂාවක් සඳහා අපිට හේතු වෙනවා. අන්න ඕකෙන් තමයි කියන්නේ mindfulness is a super power. මේක super power එකක්. මොකද්ද මේ දන්න බව? දන්න බව. ලස්සන පොඩි වීඩියෝ එකක් තියෙනවා විනාඩි 3ක විතර. mindfulness is a super power. ඒක කියන්නේ මොකද්ද? ඔබ මේ විදියට පොඩි බබාලා දෙන්නත් පිටිපස්සේ තියාගෙන වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා. පාරේ යනවා. යනකොට කොහෙදෝ යන්නේ කෙනෙක් ඒ වාහනේ කපාගෙන අනතුරක් වෙන්න ඔන්න මෙන්න තියලා කොහොම හරි නවත්ත ගත්තාම අන්න මොකද වෙන්නේ? ඔන්න දැන් තරහ නැගලා එනවා. ඉතින් මොකද කරන්නේ? රෝඩ් රේජ්. අන්න එළියට පැනලා වටපිටාවේ තියෙන ඒවාට පොඩි කළා, දඟලලා, නටලා ඔක්කොම ඉවර වෙලා බලනකොට අන්න පේනවා පොඩි උන් දෙන්න වාහනේ පිටිපස්සේ වාඩි වෙලා බලාගෙන ඉන්නවා මේ පියාගේ වැඩ කටයුතු. අන්න එතකොට මතුවෙන හැඟීම ආය වෙනුවට තරහනම් තරහ යන බව හරි. එතකොට පොඩක් සී කල්පනාව පිටවා ගත්තොත් ඔන්න මගේ දැන් හද ගැස්ම වැඩි වේගෙන ඇඟ රත් වේගෙන එනවා. මම මේ ස්ටියරින් වීල් එක තද කරලා අල්ලගෙන ඉන්නවා, ග්‍රහණය කරගෙන ඉන්නවා. අන්න ඒ විදිහට යම්කිසි ආකාරයක සිහියක් පිටවා ගන්නවා. අන්න සුපර් පවර් එකක් කියන්නේ ඒකට. අන්න දැනගන්නවා මෙහෙම දෙයක් වෙනවා, මෙහෙම දුර්වලතාවයක් ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහ ස්වභාවයක් සහිතව තමයි මම මේ කටයුතු කරන්නේ. ඒක පුදුම ආරක්ෂාවක්. දැන් සාමාන්‍ය අය වරදවල් කරපු කට්ටිය පස්සේ තමයි දැනගන්නේ. දැන් ඔය ඩෙත් රෝ එක ගැන එහෙම ඔය ડોකියුමන්ටරි තියෙනවා. ඒක කූඩු 10ක් විතර තියාගෙන ඔන්න මරනවා 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 දැන් මරනවා කියලා ඇත්තටම මරනවානේ. ආයි මේ වගේ නිකන් බොරුවට නාමිකව නෙමෙයි ඔක දෙන්නේ. එන්න දීලා මොකද කරන්නේ? ඈතම තියෙන කූඩුවට ගෙනහලා දානවා. ඒකත් දවසක් දෙකක් නෙමෙයි. ඊට පස්සේ අර මුල්ම කූඩුවේ ඉන්න එක්කෙනා මැරුවාම තව කූඩුවක් ඉදිරියට ප්‍රොමෝෂන් එකක් ලැබෙනවා. ආපහු සති කිහිපයක් ඉන්න පුළුවන්. ආපහු තව ප්‍රොමෝෂන් එකක් ලැබෙනවා 8 වෙනි කූඩුවට. ආපහු තව සති දෙක තුනක් යනකොට ප්‍රොමෝෂන් එකක් ලැබෙනවා 7 වෙනි කූඩුවට. ඔන්න ඔම මාස ගාණක් ඔය ඩෙත් රෝ එකේ අරගෙන ගිහිල්ලා තමයි අන්න එක්සිකියුට් කරන්නේ. එතකොට ආයුගේ මරණ දෙයක් ඉතුරු වෙලා නැහැ ඔය මාස ගණන ගෙවෙනකොට. කෙලින්ම කියනවා එක්කෝ මරනවා නම් මරපම් මාව මේ මේ අපායෙන් මුදවපම්. මේකේ තියන්න එපා මේ මරනවා මරනවා අද මරනවා හෙට මරනවා කියලා මෙහෙම තියන්න එපා. අයි මරන්න යන දවසට අයි මේ තැනැත්තගේ ඒ ශරීරයක්වත් නැහැ. එහෙම බලයක් නැහැ. මේකෙන් ප්‍රතිවිරුද්ධව දඟලන්නවත් දෙයක් නැහැ. අර නිකම් මලමිනියක් වගේ ඇදගෙන යනවා. ඇයි ඒකට හේතුව? අන්න අර මානසිකව දැන්ට මැරිලා මේ මරණය දැක දැක මෙච්චර විදිහට මාස ගණනක් කල් ගෙවලා. එතන මෙන්න මේ වගේ කෙනකින් ඇහුවොත් ඔබ මොකද්ද කරේ? ඇයි ඔබ එහෙම කරේ කියලා ඇහුවොත් ඔන්න අඬා වැටි වැටි කඳුළු සලසල කියනවා මම මේ විදියට දෙන්නට පිහියෙන් ඇන්නා. අම්මටයි ඒ පුතාටයි පිහියෙන් ඇන්නා. මේ එතෙන්ට තමයි යන්නේ මේ විදියට තමයි යන්නේ කියලා අර ආඬාඬ කියනවා. කියනවා මම මේක ආපහු මට අතීතයට යන්න පුළුවන් නම් ටයිම් මැෂින් එකක් අරන් යන්න පුළුවන් නම් මම මේක කරන්නේ නැහැ. මම මේක කරන්නේ නැහැ. මම මේ වෙලාවේ මේ විදිහට මත් වෙලා මේ දෙක කරා. මම මේ ගැන කනගාටු වෙනවා, දුක් වෙනවා. හැබැයි මට කරගන්න දෙයක් නැහැ. දැන් මට විසඳුමක් නැහැ කියලා මෙන්න මේ විදිහට හඬා වැළපෙනවා. දැන් අවදි. හැබැයි අවදි භාවය ඇවිල්ලා තියෙන්නේ පහු වෙලා. මාස ගාණක් අවුරුදු ගාණක් ගිහිල්ලා ඉරේ වැටුණාට පස්සේ ඔන්න අවදි. නැහැ, ඒ වෙනුවට මේ දේ වෙන වෙලාවේ අවදි වෙන්න පුළුවන් නම් සමහර විට අර ඔසෝගෙන ඉන්න පිහියෙන් අනින්න හිතෙන එකක් නැහැ සමහර විට. නැත්තං අර අත මිට මිට මොලෝගන අර ගහන්න උලුක් කරපු අත ආපහු පොඩ්ඩක් අකුල ගන්න ඉඩ තියෙනවා. එහෙම මිනිස්සුත් දැකලා ඇති ඕන් තරම්. මේ ගහන්න තමයි අත ඉස්සුවේ, හැබැයි ගැහුවේ නැහැ. මේ දේ කරන්න තමයි හැදුවේ, හැබැයි කරේ නැහැ. අන එහෙම දේවලුත් වෙන්න පුළුවන්. අන්න මොකද උනේ? මේ අවදි භාවයක් මෙයාගේ ආරක්ෂාවට පිටිට හිටියා. ඉතින් කෙනෙක් කියන අවදි භාවය නම් ඉතින් තියෙනවා තමයි, හොඳ තමයි, ආරක්ෂාව තමයි. නමුත් ඉතින් ඇයි අප්පා ටිකක් මුලා වෙන්න බැරි? ඇයි අප්පා ටිකක් මේ හැඟීම් හිතිවිලි වල අතරමං වෙන්න බැරි? ඇයි අප්පා ටිකක් මේ නිකන් ඇහැ වහලා සූස්තියක් දාගෙන ඉන්න බැරි? ඔන්න ඔහොම ඉතින් කියනවා. ඇත්ත තමයි, යම්කිසි විදියක අන්න ටිකක් මුලා වුණා නම් හොඳයි කියලා හිතෙන අවස්ථා ජීවිතේ නැතුවාම නොවෙයි. නැතුවාම නෙමෙයි. හරි නිකන් මේක නිකන් අර නිකන් මහා නිකන් සාපයක් වගේ විදිවස්සෙන් එනවනේ මේ අවදිභාවය වුණත්. දැන් ඉතින් මුකුත් කරගන්න බෑ. අවදිභාවය ආවට පස්සේ අන්න දැන් මුලාවෙන් අවස්ථාවක් ආවත් අන්න මේ තැනැත්තට ඒකේ රස නෑ. රස නෑ. මොකද අන්න අර අවදිභාවය තුළින් මෙයාව යම් කිසි විදියක මේ ක්‍රියාවලියෙන් දුරස් කළා. දුරස් කළා. දැන් කරත් අර මුලාව තුළින් එන රසය, ඒ වින්දනය මෙයාට නෑ. ඒ වෙනුවට හැම වෙලේම හිත ඇතුලෙන් මොකෙද්දෝ එකෙක් බලාගෙන ඉන්නවා, මේ කරන වැඩේ බලපන් උඹ, මොකද්ද මේ කරන වැඩේ, මේ හරිද මේ වැඩේ, උඹට ගැලවෙනවද මේ වැඩේ කියලා මොකෙද්ද එකෙක් කෑ ගහන්න ගන්නවනේ. ඉතින් උත් එක කරන්න බෑ මේ වැඩේ. ඉතින් යම් කිසි විදියක අර උණ ගහක මල් පිපෙනවා කියන උපමාව හරි. මෙච්චර කාලයක් මේ උණ ගහ හොඳට වර්ධනය වුණා, ඔන්න මලක් පිපුණා. මොකද්ද මේ මල? මෙන්න මේ අවදි භාවය පිළිබඳ මලක්. ඒක ඉතින් උණ ගහේ අවසානය සනිටුහන් කරනවා. අර විදියට මෙච්චර කාලයක් මුලා වුණා, මුලාව රජ කරනකොට ඇත්තටම ඒකේ අමුතු සූස්තියක් තියෙනවා. නමුත් ඒ මුලාව පොඩ්ඩක් මිදෙනකොට අන්න මොකද වෙන්නේ? මේකේ තියෙන අන්න අර අවසානය ලියවෙන්න පටන් ගන්නවා. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක් තමයි අපි මේ පුරුදු කරන්නේ. එතකොට ඕකට භාග්‍යතුන් වහන්සේ කියන වචනේ තමයි යම්කිසි අවස්ථාවක තමුන්ගේ ගුණයක් විදියට, භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් විදියට තමයි මේක ඉදිරිපත් කරන්නේ. මේ බුද්ධ කියන ස්වභාවය මොකද්ද කියනවා? තංච තථාගතෝ පජානාති තතෝච උත්තරින් පජානාති. මේ විදිහට ඒ බව තථාගතයන් වහන්සේ දන්නවා. හැබැයි ඊට වැඩි ඉහළ දෙයකුත් මේ තථාගතයන් වහන්සේ දන්නවා. මෙන්න මේ විදිහේ ස්වභාවයක් ඇති බව දන්නවා. නමුත් ඊට වැඩිය ඉහළ දෙයකුත් දන්නවා කියන අදහසින් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට අපි හිතමු මේ විදිහේ කාලයක් තිස්සේ මේ පුහුණුව කරගෙන යන කෙනෙක් අන්න ටික ටික මේ මාන විෂය, ඒකනේ ඒ වගේ තැනකට තමයි අපි ඇවිල්ලා නතර කරේ. අන්න මේ විදිහට ටික 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 පුරුදු කරගෙන යනකොට ක්‍රමානුකූලව මෙන්න මේ මාන විෂය වගේ දේවල්, මේ ද්වේෂ විෂය වගේ දේවල්, මේ වගේ දේවල් ක්‍රමානුකූලව ග්‍රහණය වෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ මාන විෂයක්, ද්වේෂ විෂයක් ග්‍රහණය වෙන අවස්ථාවක මේ තැනැත්තා බැලුවොත් අන්න මේ තැනැත්තා දන්නවා මේ විදිහේ ස්වභාවයක් මා තුළ තියෙන බව. නමුත් මේ පුහුණුව තුළින්, ප්‍රතිපදාව තුළින් ඊට වැඩි උසස් දෙයකුත් මේ තැනැත්තා දන්නවා. මේ කොයි ස්වභාවෙත් මෙන්න මේ හිත තුළ මේ විදිහේ සිහියක්, මේ විදිහ අවදි භාවයක් වර්ධනය කරපු හිත තුළ රඳන් නැති බව දන්නවා. අනේ විදිහේ ශක්තියකින් මේ තැනැත්තා මේ දේ පුරුදු කරනවා. දැන් අපි තව මේ ප්‍රතිපදාවක් කරනවා, භාවනාවක් කරනවා. ඒතර භාවනාව කරන එක වුණත් මානය විශේෂ සඳහා හේතු වෙන්න පුළුවන්. මම දැන් භාවනා කරන කෙනෙක්. මම දැන් සීල් රකින්න කෙනෙක්. මම දැන් පැවිද්දෙක්. මම මේ විදිහට ත්‍රිපිටකය දන්නවා. මම මේ විදිහට මේ සිහිය කියන දේ අන්න ප්‍රතිපදාව හොඳට දන්නවා කියලා එන්නේ විදිහට මාන විශ්යක් එන්නත් පුළුවන්. එතකොට මේ වගේ අවස්ථාවක කරන හික්මීම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ කියනවා මම මේ සංසාරේ, එහෙම නැත්නම් මම මේ ධර්මය අන්න ඕන විදිහක ප්‍රකාශ කරන්න පුළුවන් මට. මේ සත්ත්ව විශ්ය මට පේනවා, මේ කර්ම විශ්ය මට පේනවා, මේක මට, මේ ලෝක විශ්ය මට පේනවා, මේවා මට ඕන විදිහක ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ දැනුවත් භාවය මාක ළඟ තියෙනවා. අන තංච තථාගතෝ පජානාති, ඒ බව තථාගතයන් වහන්සේ දන්නවා. නමුත් අන්න ඊට වැඩි ඉහළ දෙයකුත් මේ තථාගතයන් වහන්සේ දන්නවා. අන්න මේ දැනුම මම මේ විදිහට මාන විශේෂ සඳහා, මේ කෙලෙස් වැඩිම සඳහා අරගන්නේ නැහැ. විදහා දැක්වීමක් සඳහා අරගන්නේ නැහැ. මම මේ විදිහට පුහුණු වෙන කෙනෙක්, උඹ පුහුණු නොවන කෙනෙක්. මම මේ පැවිද්දෙක්, උඹ ගිහියෙක්. අන්න ඒ විදිහේ ප්‍රකාශයක් සඳහා, එවිදියේ මාන විෂයක් සඳහා මේක මම අරගන්නේ නෑ කියන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ගුණයක් විදිහට තමයි මේක කියන්නේ. මේ දේ දන්නවා ඊට වැඩි ඉහළ දෙයක්ත් දන්නවා. ඉහළ දෙය මොකද්ද? මේකෙත් අභාවයක් තියෙනවා. මේකත් කෙලෙසට ගන්න හොඳ නෑ. අන්නේ අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට ඔන්න දැන් අපි ටික ටික අර සරල ප්‍රතිපදාවක ඉඳලා සිහිය ආරම්භක අවස්ථාවක ඉඳලා ක්‍රමානුකූලව ටිකක් බර බර දිහාවට තමයි ගැඹුරට ගැඹුරට තමයි යන්නේ. මොකද මේ මානවිෂය කියන මුල් සාමාන්‍යයෙන් මේ ගැටේ එහෙම නැත්නම් මේ තියෙන සංසාර ගැටලුවේ අඩියටම බැසගත්ත දේවල්. අන්න එතකොට එහෙනම් මොකද වෙන්න ඕනේ? අන්න මේවා ක්‍රමානුකූලව තමයි මේ දේවල් හඳුනගන්නේ. මුලදී මෙයා මේක ආභරණයක්. මම භාවනා කරන කෙනෙක්. පළවෙනිම රිට්‍රීට් එකකට එහෙම ආපු කෙනෙක් ගෙදර ගිය දවසේ බලන්න පුළුවන් ඒ වැඩේ. අප්පාට සිරි ඔන්න බුදු වෙලා ආවා වගේ ගෙදර එවුන්ගේ අඩුපාඩු ටික ඔක්කොම පෙන්වන්න පටන් ගන්නවා. බලපල්ලා උඹලා භාවනා කරන්නේ. මේ තරුණ වයසේ ඉන්න ළමයි බල භාවනා කරපල්ලා. කිකි ඔන්න ඔය විදි අමුතු ලයින් එකක්. දැන් මොකද මේ දවස් පහක් භාවනා මධ්‍යස්ථානෙක ඉඳලා ඇවිල්ලා භාවනා කරලත් නැහැ. කයිවාරු ගගහ දවස් පහ යන්තම් ගියාගෙන මේ ගෙදර ආවේ. ඔන්න දැන් අනිත් කටියට උගන්වන්න යනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අලුත් කෙනෙකුගේ ස්වභාවය. කමක් නැහැ. එයාට ඒ අවස්ථාව දෙමු. මොකද හේතුව එයා තාම මේ නිවැරදි මුල් දිහාවට මේ ගැඹුරු මුල් දිහාවට අන්න බැසගෙන නැහැ. එතකොට එහෙනම් අන්න මොකද කරන්නේ? එයා මේක පටලවා ගන්නවා. කියනවා එහෙම කොහමද එහෙම වෙන්නේ? මම මේ පැවිද්දෙක්, මම සංඝයා, මේ ධර්මයට අන්න මේ සංඝයාට මේ අගෞරව කරන්න එන්න එපයි කියලා ඔන්න මොකක් හරි හේතු කාරණාවක් හදා ගන්නවා. මොකද්ද මේ? අන්න වෙන මොකද්ද අවුලක් තියෙන්නේ. ඔය ලොජික් ඔක්කොම දාන්න හේතුව තමයි මොකද්ද වෙන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මෙන්න මේ මිනිස් එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නේ නැහැ. වෙන මොකුත් නෙමෙයි. මේ සාමාන්‍ය විදිහට මනුස්ස ලීලාවෙන් කතා බහ කරලා ඉන්න තේරෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? සිවුර ඉස්සරහන් තියලා බලනවා. සිවුරෙන් බේරෙන්න පුළුවන්. සංඝයා ඉස්සරහන් තියලා බලනවා. සංඝයා ඉදිරියෙන් තියලා බේරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉස්සරහන් තියලා බලනවා. භාග්‍යතුන් වහන්සේ තියලා බේරෙන්න පුළුවන්ද? මෙන්න මේ විදිහට මොන මොනවාදෝ ටිකක් ඉදිරිපත් කරනවා, ගෙනහලා තියෙනවා. මොකක් නිසාද? මෙන්න මේ අන්න මේ කියන විෂය තමයි. මේ මගේ මේ මාන කෑල්ල රැකගෙන ඉන්න ඕනි. මේ මාන විෂය තියා ගන්න ඕනි. ඊටු ටික ඔක්කොම දුරු කරත්. පැවිදි වුණත් බුදු වුණත් මාන විෂය තියාගෙන ඉන්න තමයි කල්පනාව. මම පොරක්. හරි. ඉතින් ඔන්න ඔය විදිහේ දුර්ලකම් නිතර නිතර පේන්න පටන් ගන්නවා. සාමාන්‍ය ඒක පේන්නේ කාලයක් තිස්සේ ඉන්නකොට. අන්න පැවිද්දෙක් වුණත් අර සද්ධාවෙන් දුවන කාලයක් තියෙනවනේ සාමාන්‍යයෙන්. ඔය ඇවිල්ලා පැවිදි වෙලා සාමාන්‍යර පැවිදි කමක් ගන්නකොට සාමාන්‍ය අවුරුද්දක් වගේ යනවා. ඊට පස්සේ තව අවුරුද්දක් යනවා උපසම්පදා වෙනකොට. උපසම්පදා වෙනකනොත් තියෙනවා පැවිදි වෙනවා කියලා මුලින් දුගෙන යනවනේ. ඊට පස්සේ උපසම්පදා වෙනවා කියලා එහෙම දුගෙන යනවනේ. උපසම්පදත් වෙලා තව අවුරුද්දක් විතර යනකොට ඔන්න අර සද්ධාව කියන එක අර පෙට්‍රල් පොඩ්ඩක් අඩු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට ඒ සද්ධාව අඩු වෙනකොට ප්‍රතිපදාවක් වැඩිලා තියුනේ නැත්තම් ප්‍රඥාවෙන් ඒ දේ ප්‍රතිස්ථාපනය වෙලා තියුනේ නැත්තම් අන්න මොකද වෙන්නේ? මේ තැනැත්තා මහා නිකං සාප ලත් ස්වභාවයකට පත් වෙනවා. වටපිටාවටත් සාප කරනවා, මටත් සාප කරනවා. ওই විදිහේ කාත් එක්කවත් ගනුදෙනු කරන්න බැරි, කාත් එක්කවත් කතා බහ කරලා ඉන්න බැරි ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. අනේ ඉතින් බොහොම අමාරුවෙන් මේ පැවිදි වෙලා අන්තිර බලනකොට අර සාමාන්‍ය නිකන් මනුස්සෙක් විදියට මනුස්ස ලීලාවෙන් ගනුදෙනු කරන්න තියුණ හැකියාවත් නැති වෙලා ගිහිල්ලා. ඉතින් එතනින් එහාට මහා ලොකු නිවනක් කතාරන්නේ කොහොමද? අන්තිමට ගත්තාම ওই ප්‍රතිපදාව කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ නිවනට කොච්චර ළඟද, නිවෙන්න කොච්චර ළඟද කියන දර්ශකය ඉන්ඩිකේටර් එක බොහොම සරලව මේ මනුස්සෙක් එක්ක ගනුදෙනු කරලා ඉන්න පුළුවන්ද? කලබල අවස්ථාවක, කරදරයක් ආපු අවස්ථාවක ඒකට මුහුණ දෙන්න පුළුවන්ද? තමුන්ගේ අපේක්ෂාවක් භංග වුණ වෙලාවක ඒකට මුහුණ දෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ සරල ඉන්ඩිකේටර් එකක්. ඕක තමයි දර්ශකේ. මුලින් නෙමෙයි මම මේ කියන්නේ. මුලින් කට්ටිය කියනවා ආලෝකය ආවා. මේක ආවා, උඩින් ගියා, බිමින් ගියා, පොළව හාරගෙන ගියා, ඕවා තමයි මුලින් කට්ටිය කියන්නේ. නමුත් කාලයක් තිස්සේ පුරුදු කරගෙන කරගෙන යනකොට තේරෙනවා මේක මේ බිමටම බහිනවා. බිමට බැහැලා නැත්නම් තව දුරයි ප්‍රතිපදාව. බිමටම බහිනවා. බැසර පස්සේ සාරලව මට මේ මනුස්සෙක් මනුස්ස ලීලාවෙන් ඒ මනුස්සෙක්ව ගනුදෙනු කරගෙන ඉන්න පුළුවන්ද? අදාළ නැහැ මේ තය කෙස් බාගාලද, කෙස් වාවලද, සිවුරු පොරවලද, සුදු ඇඳුම් ඇඳලද, ඔය මුකුත් අදාළ නැහැ. ඒ වෙනුවට මමත් මනුස්සෙක්, උඹත් මනුස්සෙක්, අන්න ඒ ගනුදෙනුව. ඒ ගනුදෙනුව සාර්ථකව කරන්න පුළුවන්ද? අන්න ඒ මෙෂර්මන්ට් එක හොඳයි. නිවනට කොච්චර ළඟද කියලා ඇත්තටම හොයාගන්න පුළුවන්. ඇත්තටම හොයාගන්න පුළුවන්. මේ පොඩ්ඩක් ඉන්න දෙන්න ඕනි. අර විදිහට අවුරුද්දක් දෙකක් තුනක් ඉන්නකොට ඉන්නකොට දේරනවා අන්න මෙයාගේ ස්වභාවය කොහොමද? සරලව ඇත්තටම නිවීමක් ඇවිල්ලා තියෙනවද? එහෙම නැත්තම් වෙන මොකද්දෝ අවුලක් අවුට් ගතියක් තියෙනවා. අර විදිහට මොන මොනවා හරි ටිකක් ඉදිරියෙන් තියාගෙන මේක වහගන්න, කවර් කරගන්න, ඇඳ ගන්නවනේ, අන්තට්ටුවක් දාගන්නවනේ. දාගත්තට පස්සේ අනින්න නැතුව ඉන්නත් බෑනේ. ආ මම මේ විදිහේ සිවුරක් පොරවගත්ත කෙනෙක්, මම මේ විදිහට පැවිද්දේ, මම මේ විදිහට සංඝයාගේ කොටසක් කියලා ඔන්න ඔය විදිහට පැවිද්දොන්න කොහොමද එහෙම ගියෝ කතා කරන්නේ කියලා ඔන්න පටන් ගන්නවා. ඔන්න පටන් ගන්නවා. ඔය දැන් මේ රටේම තියෙන නාටකෝ වගේ වනේ. හාමුදුරුවෝ හෙළුවෙන් ඉන්නේ. හාමුදුරුවෝ හෙළුවෙන් ඉඳගෙන වටපිටාවේ තියෙන උන්ගේ හෙළුව වීඩියෝ කරනවා. අන්න ෆෝන් එක උත් අල්ලගෙන ගෑණියෙක් එක්ක බුදියගෙන තමුම්ම සෙල්ෆි ගහගෙන තමුම්ම වීඩියෝ හදාගෙන. ඉතින් මොකද්ද මේ වෙලා තියෙන්නේ? කාට කාටත් පේනවා මොකද්ද අවුට් එකක් නම් තියෙනවා, මොකද්ද අවුලක් තියෙනවා, මොකද්ද අවුලක් තියෙනවා. ඉතින් මොකද වෙලා තියෙන්නේ? අන්න අර විදිහට මේ නියම ප්‍රශ්නේ ටික ටික මතුවෙලා ඇවිල්ලා, මෙන්න මේ මාන විෂය වගේ දේවල් මතුවෙලා ඇවිල්ලා. ඉතින් ඒ වගේ මතුවෙලාම කොහොමද ප්‍රතිපදාව, කොහොමද නිවීම කියන දේ හරියටම හොයාගන්න පුළුවන්? හරියටම හොයාගන්න පුළුවන්. යාට පොඩ්ඩක් රඟන්න දෙන්න ඕනි. අවුරුද්දක් දෙකක් තුනක් ගෙවෙන්න දෙන්න ඕනි. එතකන් එහෙම ලොකුවට තීරණය කරන්න යන්න එපා. එතකන් තීරණය කිරීමත් අසාධාරණයි. දැක්ක ගමන් උඹ මේ විදියට පච්චයක් කොටාගෙන ආපු නිසා උඹ මේ විදියේ පාපියෙක්. නැත්නම් උඹේ මූණේ හැඩේ නිසා උඹ මේ විදියේ පාපියෙක්. නැත්නම් උඹට සුදුහම තියෙන නිසා උඹ මේ විදියේ පාපියෙක්. උඹ මේ ලංකාවේ සිංහල බුද්ධ ගන්න ඕන නිසා උඹ මේ විදියට පාපියෙක්. එහෙම කියන්න යන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අවුරුද්දක් දෙකක් තුනක් ඒ මනුස්සයාට ඔහේ ඉන්න දෙන්නකෝ. ඉන්න දෙන්නකෝ. ඊට කලින් එච්චර උගන්නන්න යන්න එපා. එහෙම ඉන්නකොට තේරෙනවා අන්න මේ මුස්ලිම් මනුස්සෙක් වුණත් අන්න නිවනට ළඟ වෙන්න පුළුවන් අපිට වැඩි සමහර විට. එහෙම වෙන්න පුළුවන්. දැන් පහුගිය දවසක මුස්ලිම් මනුස්සෙක් ඇවිල්ලා විනාඩි 40ක් කතා කරා. එයාගේ ප්‍රශ්නයක්, ගෙදර ප්‍රශ්නයක්. ප්‍රශ්නයක්. හරි. කතා කරලා කතා කරලා කතා කරලා කියනවා සයින්ස් මම යන්න. දැන් මම විනාඩි 30 40ක් ගියා. ඔබ වහන්සේගුණත් වටින කාලේනේ. ඔබ වහන්සේගුණත් වටින කාලේ ඒක රෙස්පෙක්ට් කරන්න ඕනේ ස්වාමීන් වහන්ස. ඒකින්ද මම යන්න කියලා යන්න ගියා. ඉතින් බෞද්ධයෙක් කියව ආවනම් ආම්දුරුනේ තව ප්‍රභාගයක් දෙන්න බැරිද කියලා අහනවනේ. කොච්චර කතා කරත් ඉවරයක් නැහැනේ. අන්න අර මිනිහා කියනවා මේ කාගේ වුණත් වෙලාව. ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ. බොහොම පිං, බොහොම ස්තුතියි මාත් එක්ක කතා කරාට විනාඩි 45ක් ගත කරා. ගිල්ලෙන්න කියලා සැලිප්ට් එකක් ගැව මිනිහා ගියා යන්න. අන්න ඒක තමයි වැඩේ. එහෙම නැතුව මේ සරලත්වය, මේ සරලව තව කෙනෙක්ගේ වටිනකම මොකක්ද, තව කෙනෙක්ගේ කාලේ වටිනකම මොකක්ද, තව කෙනෙක් මේ විදිහට කැප වෙලා වැඩ කරන්නේ මොකක් නිසාද කියලා පොඩ්ඩක් අඳුනගන්න බැරි නම් මෙතනින් එහාට ඉතින් කොමොන නිවනක්ද අප්පා? අන්න ඒ වගේ සරල දර්ශකයකට මේක එනවා. ඒක එන්නේ මුලින් නෙමෙයි, එක කාලයක් තිස්සේ ගිහිල්ලා තමයි එන්නේ. ඔන්න මාන විෂය වගේ දේවල් වලට අපි බැස ගන්නවා. අන්න බැස ගන්නකොට තේරෙනවා කොහමද පොරගේ වැඩ කටයුතු, කොහමද නිවනේ තරම කියලා දැන දැක ගන්න පුළුවන්. එතකොට ඉතින් ඔන්න නියම ප්‍රශ්නේ මතු වුණා, නියම මුල් මතු වුණා. මේ විදිහට මේ දේවල් අපි ආභරණ සඳහාද යොදාගන්නේ? මම මේ විදිහට පැවිද්දෙක් කියන එක ආභරණයක්ද මට? මේ ධර්මයේ දන්නවා කියන එක ආභරණයක්ද මට? මේ බණ කියනවා කියන එක ආභරණයක්ද මට? අන්න නැවත නැවත විමසලා බලන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ කියනවා උඹලට ආභරණයක් වුණත් මට නම් ආභරණයක් නෙමෙයි. මම මේ දේත් දන්නවා, ඊට උතුම් දෙකුත් දන්නවා. උතුම් දෙය මොකද? මේ දැනුම මම මානවවිෂය පෝෂණය කරන්න අරගෙන නැහැ. මේ දැනුම කියන දෙයට එහෙම වටිනකමක් මම දීලා නැහැ. මේ සත්ත්වලෝ විෂය, කර්ම විෂය මම දන්නවා. හැබැයි ඒකට මම එහෙම ලොකු වටිනකමක් දීලා නැහැ. අන්න අරිට වැඩි උත්තරීතර දෙයක් ඒක. තතෝච උත්තරින් පජානාති. ඊට වැඩි උතුම් දෙයක් දන්නවා. ගෙල භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අන්න අපිටත් යම්කිසි විදිහට කාලෙත් එක්ක මෙන්න මේ විදිහ උතුම් දෙයක් දැන ගැනීම සඳහා එන අවස්ථාවක් තමයි මේක. මේ මානවිෂය වගේ දේවල් මේ කරන වැඩෙන් මම මානය වඩනවද, පෝෂණය කරනවද කියන උතුම් දේ අපිට දැනගන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක් ඕක පටලවලා අරගන්න. ඒගොල්ලෝ කියනවා මම වැඩ කරන්නේ නැහැ. මොකද? මගේ මානෙ වැඩෙන නිසා. මම මේ විදිහට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. මගේ මානෙ වැඩෙන නිසා. මං කැමති නැහැ වට උදව් කරන්න. මගේ මානෙ වැඩෙන නිසා. අන්න මොකද උනේ? ගද්දුවිපු බෙහෙත වරද්දලා පටලවලා අරගත්තා. ඉතින් ගනුදෙනු නොකර ඉඳියාම මානෙ නැසෙනවද කියන්නේ ඉස්සෙල්ලා? ඔය විදිහට මිනිස්සු එක්ක ගනුදෙනු නොකර ඉඳියාම, වැඩ නොකර ඉඳියාම මානෙ නැසෙනවද? එහෙම නැසීමක් වෙන්නේ නැහැ. අරක නිකන් පොඩ හැඟ වෙනවා විතරයි. එතකොට එහෙනම් මේක ගනුදෙනු කරලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. කොහොමද මානවිෂය වර්ධනය නොවන විදිහට ගනුදෙනු කරන්නේ? වැඩසටහන් කරලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. කොහොමද මානවිෂය වර්ධනය නොවන විදිහට ගනුදෙනු කරන්නේ? බණ කියලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. කොහොමද මානවිෂය වර්ධනය නොවන විදිහට බණ කියන්නේ? අන්න ඒ කාලෙත් එක්ක ඒ දේ කරලා කරලා මේ දැනත්තා අන්න යම් කිසි විදිහක මේ මානවිෂයත් වර්ධනය නොවන ආකාරයට මේ වැඩ කටයුතු කරගෙන යන්න පුරුදු වෙනවා. ඒ හැකියාව වර්ධනය කරගන්නවා. මුලදි වැඩ කටයුතු කරන්න ගියාම මානවිෂයම තමයි ඒකට හේතු වෙන්නේ, ඉන්ධන වෙන්නේ. අද දුන්නා වැඩක් හෙටත් දෙන්න ඕනේ කියලා එහෙම ගිහිල්ලා සූදානම් වෙනවනේ. ඒක හොඳයි මුලින්. නමුත් කාලෙත් එක්ක මෙන්න මේ විදිහට දේවල් වලට උදව් කරනවා. හැබැයි මානවිෂය වර්ධනය නොවෙන්න මිනිස්සු එක ගනුදෙනු කරනවා. මානවිෂය වර්ධනය නොවෙන්න මේ විදිහට කමඨාන් සුද්ධ කරනවා. මානවිෂය වර්ධනය නොවෙන්න බණ කියනවා. මානවිෂය වර්ධනය නොවෙන්න භාවනාවක් කරනවා. මානවිෂය වර්ධනය නොවෙන්න. මොකද ඊට වැඩි උතුම් දෙයක් මේ තැනැත්තා අර භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනා වගේ දැනගන්න උත්සාහ කරනවා, පුරුදු කරගන්න උත්සාහ කරනවා. නොකර ඉඳීමෙන් ඔය ශිල්පේ ළඟා වෙනවා කියලා කියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. නොකර ඉන්න කට්ටිය පොඩ්ඩක් හංගෝලා, ප්‍රශ්නේ හංගෝලා කළම බලන්න ඕනි, කළම බලන්න ඕනි, මේවා එදිලම බලන්න ඕනි, වැඩසටහන් කළම බලන්න ඕනි. සාමාන්‍ය ඔය වැඩසටහනක වුණත් අපි හිතමු කමෙන්ට් එකක් එහෙම ආවොත්, කමෙන්ට් එකක් එහෙම ආවොත් මෙන්න මෙයා හොඳට වැඩසටහන් කරනවා කියලා, අන්න මොකද වෙන්නේ? පහුවදා ගිහිල්ලා අර බැලුම පුම්බල උඩ ඇව්වා වගේ යනවා. දැන් එහෙනම් ගිය සතියේ මෙහෙම කමෙන්ට් එකක් ආවා, මේ සතියටත් මේක රැකගන්න එපයි දෙයනේ. දැන් මේ සතියේ සෞත්තු කරොත් හරියන්නේ නැහනේ. දැන් පහුගිය දවසේ කොහේ වැඩසටහන ට්‍රෙන්ඩින් ගිහිල්ලා ෆුල් අවුට් ගියා වැඩසටහනම. ට්‍රෙන්ඩින් දැන් මෙච්චර ඔඩියන්ස් එකක් ඉන්නවා. මෙච්චර ඔඩියන්ස් එකක් ඉන්නවා. ඉන්නවා නම් ඉතින් ඒගොල්ලන්ට අනුව ඩිලිවර් කරන්න එපයි. අයියෝ ගිහිල්ලා බැලුවොත් ඒකේ තියෙන ජෝක් එකක් 87,000ක් වියුස් තියෙනවා. පැය දෙකමාරක වැඩසටහනක් එකෙක් බලලා තියෙන්නේ තප්පර 10යි. ඒකට මොනවා අහගෙන ගියපු වොන්ද මේ මේ අපිට වියුස් විදියට පෙන්නලා තියෙන්නේ. මොන සකබර්ග්ගේ රෙද්ද ගැලවලා බැලුවාම පේන්නේ ඕක තමයි. පැය දෙකමාරක වැඩසටහනක තප්පර 9 වියුස් 87,000ක් තියෙනවා. ඉතින් අපි අඳාගෙන දඟලගෙන නැටුවට අන්තිර බලනකොට බලපෙවුන්නේ නැහැ ඕක. බලපෙවුන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ දේවල් වලට අන්න ගනුදෙනු කරලම කොහොමද මම මේ කමෙන්ට් එකක් ආවහම හොඳයි කියලා කමෙන්ට් එකක් ආවම ඒකෙන් ඔලුව උදුම ගන්නේ නැතු ඉන්නේ. මොනවා හරි දෙයක් ලැබුණාම අන්න ඒකෙන් ඔලුව උදුම ගන්නේ නැතු ඉන්නේ. අර විදිහට ඊළඟ සතියේ වැඩේ අනාගන්න නැතු ඉන්නේ කොහොමද කියලා බැලුවොත් හරි. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික ගනුදෙනු කරලාම තමයි දැනගන්න වෙන්නේ. දැන් ඉස්සර මට පුරුද්දක් තිබුණා නිකන් අර නිකන් මොන හරි නිකන් අර නිකන් අපි තමු කම්ප්ලිමෙන්ට් එකක් එහෙම ආවොත් නිකන් ඒක නිකන් තියාගන්න හිතෙනවා. අප්පා මේක මේ ආපහු කියවලා බලන්න හොඳයිනේ පස්සේ දවසක මේ මං ගැන නෙමෙයි කියලා තියෙන්නේනේ පස්සේ දවසක කියලා. ඔහොම ඉතින් මොකක් හරි කොහේ හරි සේව් කරගෙන හරි මොකක් හරි කරගෙන දවසක් විතර තියාගෙන ඉන්නකොට හිතෙනවා මේක වැඩක් නැහැ අප්පා ඩිලීට් කරලා දාන්න ඕනි. අනේ ඉතින් ඩිලීට් කරාට පස්සේ හොයාගන්න නැහැනේ. හොඳ නිකන් කම්ප්ලිමන්ට් එකක් ආව ගමන් කියවලා ඩිලීට් කරලා තමයි මාරි. අපෝ හොයන්න බෑනේ කොහෙද යකෝ මේ කවුරු නම් මොකද්ද කිව්වා තමයි ගුණයක් හොයාගන්න බෑනේ. හොයාගන්න බෑ. මොකද ඩිලීට් කළා. ෂිෆ්ට් ඩිලීට් තමයි ගහලා තින්නේ මදිවට. ඉතින් මේ විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික මේ වැඩ කරන් වැඩ කරලා ඉගෙන ගන්න මේ මානවශය අවුවෙන්නේ නැතු ඉන්නේ කොහොමද? අමුතු කලාවක් අමුතු ශිල්පයක් වැඩේට උපකාරත් වෙනවා. අනිත් පැත්තෙන් අපිව අර ඒකටම අල්ලනා ඒකටම අහු කරන ජාතිය ස්වභාවිකුත් මේ තුල තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියනවා මේ දේ මම දන්නවා. හැබැයි එතනින් එහාට උතුම් දේකුත් මම දන්නවා. අන්නේ උත්තරින් උතුම් දේ දැන ගැනීම තමයි මේ නියම ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. මේ උතුම් දේ දන්නවා කියන ස්වභාවය තමයි අපිව නිවන දිහාවට අරගෙන යන ස්වභාවය. නිවීමක් දිහාවට අරගෙන යන ස්වභාවය. මෙයා මේ දේ දන්නවා මේකේ ඉදිලා ඉන්නවා. නමුත් ඊට වැඩිය උතුම් දෙයක් දන්නවා. මේ වෙලාවේ මේ ඇඳගෙන තමයි ඉන්නේ. නමුත් ඇඳගෙන ඉන්න බව දන්නවා. මේ වෙලාවේ තරහ ගිහලා තමයි ඉන්නේ. නමුත් තරහ ගිහලා ඉන්න බව දන්නවා. මේ වෙලාවේ රාගෙන් පෙඟිලා තමයි ඉන්නේ. නමුත් පෙඟිලා ඉන්න බව දන්නවා. අන්න ඕක තමයි ওই උතුම් දේ දැන ගැනීම. සාමාන්‍ය මේ ප්‍රතිපදාව ගැන කියනකොටත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංස්කාරයක් මහණෙනි. එතකොට මේ සංස්කාරයකින් කොහොමද අසංස්කාරී හිතක් ගන්නෙ? එහෙම නැත්නම් කොහොමද මේ ඇහෙන් ඇහැ දකින්නේ? පිහිතලෙන් පිහිතලේ කපන්නේ කොහොමද? කරන්න බැරි වැඩක්නේ. කවදාවත් කරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ කියනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සංස්කාරයක්. හැබැයි මේ මට පෙන්වන්න පුළුවන් අවම සංස්කරණය තමයි මේ. ඔක තමයි අවම. එකින්ද ඒක කරගෙන යන්න. ඒකේ යෙදිලා කටයුතු කරමු. යෙදිලා කටයුතු කරනකොට අපිව මේ මේකෙන් එළියට පන්නවන්නේ මොකෙන්ද? මෙන්න මේ උතුම් දේ දැන ගැනීම. මේ මීට වැඩිය ඉහළ දෙයක් මම දන්නවා කියන බැල්ම තියෙනවා. එහෙම නැත්නම් ඇඳලා බව දන්නවා. තරහා ගිහිල්ලා බව දන්නවා. රාගෙන් පෙඟිලා බව දන්නවා. අන්නේ උතුම් දේ තමයි අපිව මේ මේකෙන් එළියට පනවන ස්වභාවය. එහෙම නැත්නම් කියනවා enlightenment is an accident. මේ නිවන කියන්නේ අනත් හදිසියන්තුරක්. ඒතකොට ප්‍රැක්ටිස් එක කියන්නේ මොකද්ද? ප්‍රැක්ටිස් එක කියන්නේ අපිව අනතුරුකාරීව කල් ගෙවීමක් තමයි ප්‍රැක්ටිස් කරනවා කියන්නේ. يعني නිතර නිතර පාර පයින්නවා. අහක බලාගෙන පාර පයින්නවා. ඈ S2 වාගෙන පාර පයින්නවා. ඕම යනකොට යනකොට දවසක වාහනයකට චොප්ප වෙලා අර සවලෙන් අහුලන්න වෙනවායි කියලා කියන්නේ. අන්න එහෙම වෙලා යන්න පුළුවන්. මේ නිවන කියන්නේ හදිසි අනතුරක්. ප්‍රැක්ටිස් එක අපිව අනතුරු සහගතව තියාගෙන ඉන්නවා. මොකද්ද මේ අනතුරු සහගත කතාව? අන්න අර ඊට වැඩිය උතුම් දෙයක්. මෙතනත් එහාට දෙයක් තියෙනවා කියන බැල්ම මෙතනත් ඇතුළ තියෙනවා. ඒ බැල්ම යාව අරකේ තවදුරටත් අලවන්නේ නැහැ. අර මානවිෂයේ ගැට දානවා කියලා කිව්වේ මේ 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 සංසාරේ මේ විදිහට මේ ගැට වැටිලා තියෙනවා කිව්වේ මේ විදිහට මේ ගන්ත වැටිලා තියෙනවා කිව්වේ. අන්නේ ඇලවීම කරන්නේ නැහැ මේ උතුම් දේ අපි දන්නවා නම්. අපි දන්නවා මේ ඇඳලා ඉන්නකොට ඇඳලා ඉන්න බව දන්නවා. රාගයෙන් පෙඟිලා ඉන්නකොට රාගයෙන් පෙඟිලා ඉන්න බව දන්නවා. ද්වේෂයෙන් රත් වෙලා ඉන්නකොට ද්වේෂයෙන් රත් වෙලා ඉන්න බව දන්නවා. අන්නේ උතුම් දැන ගැනීම අපිව මේ විදිහට මේ හදිස්සි අනතුරට ලක් කරන සුළුයි. මේ නිවන නැමැති හදිස්සි අනතුරට ලක් කරන සුළුයි. පුහුණුවක් වෙනවා කියන්නේ අනතුරුකාරීව විසීමක්, අනතුරුකාරීව කල්ගෙවීමක්. ඉතින් අපි අපිත් කල්පනා කරමු අද දවසේ මේ කතාවත් එවැනි වූ හදිස්සි අනතුරක් සඳහාම හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. එහෙමනම් හැමදාමත් වගේ මේ ධර්ම දේශනාව සිදු කරන පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපාර නැමද පුණ්‍ය අනුමෝදනා කරමි. ඒ වගේ මේ සම්බන්ධයෙන් ධම්ම දේශනාව සම්බන්ධයෙන් හෝ යම් කිසි ගැටලුවක් ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඉදපත් කිරීමට අවශ්‍ය නම් මේ වෙලාව ලබාගෙන සභාවට පුළුවන් අතුසල උන්වහන්සේට ඉදපත් කිරීම සඳහා ගමයි. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ, අද දවසේ වැඩසටහන අවසන් කිරීම සඳහා ඔබ වහන්සේ වන්දනා කිරීමට මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ වන්දනා කරන්නේ.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං පච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චතරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්වං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමං සාදු
සුපත්ති. හැම දිනාටම තෙරුවන්
සරණයි ස්වාමීන් වහන්සේ.